පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. සියලුම දෙනාට තෙරුවන් සරණයි. එහෙමනම් අදත් අපි මේ රැස්ව සිටින්නේ සතිපතා කෙරෙන යෝගාවචරින්ගේ කමතහන් සුද්ධ කිරීමේ සහ ධර්මදේශනා වැඩසටහනටයි. මුලින්මේදී ඇති කමතහන් සුද්ධ කිරීමේ වැඩසටහන, එම නිසා කමතහන් සුද්ධ කිරීමේ වැඩසටහනේ අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද ගෞරවපූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු.
සාදුසාදු.
එහෙමනම් ප්‍රථමයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා මම උපාලි මහත්මයාට ආරාධනා කරනවා.
පිළිලොස්පත. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
ප්‍රශ්න ඉදිරිපත් කරන අවසරයි. පළවෙනි වார்த்தාව ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. බුදුන් වැඳ සීලේ පිහිටුවා පර්යංකේ වාඩි වී ආශ්වාස ප්‍රශ්වාස 10කින් පමණ හුස්ම අඩු වී යනවා තේරුණා. එවිට පිටට හේතු වෙන තව කොට්ටයක් වොමනායි කියා සිතුණා. නැගිට ගොස් කොට්ටයක්ගෙන නැවත වාඩි වුණා. හුස්මට කුමක් වී ඇද්දයි බැලුවා. එවිට හුස්ම නැති වී ගොස් ඇති බව තේරුණා. සතිය කැඩී නැහැ. ඉන්පසු සිත දෙස බැලුවා. විටින් විට ශබ්ද, සියුම් වේදනා, සිතුවිලි, රූපද, ඉඳහිට සියුම් හුස්මක් දෙකක් එන බව වැටුණා. දිග සුසුමක් ඇවිත් බාගෙට කැඩුණා. එන වේදනා සුඛ වේදනාවක්ද, සියුම් වේදනාවක්ද, තද වේදනාවක්ද කියා විමසිල්ලෙන් බැලුවා. සිතුවිලිත් උපේක්ෂා සිතුවිල්ලක්ද කියා බැලුවා. සිත පිට ගියා කියලා දැනගත් විට සිත පිට යන එක නවතිනවා. ඉන්පසු ඒ සියල්ල නැවතුණා. ඊට පසු හිස කඩා වැටීම පටන් ගත්තා. මේ කාල පරිච්ඡේදය සිතුවිලි, ශබ්ද, වේදනා, රූප සහ හුස්ම නැති කාලයක්. මෙසේ පැයක් පර්යංකේ ගත කළා. මීට සුදුසු උපදේශක් ලැබේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. සාදු සාදු සාදු.
ඔව්, එතකොට අර විදියට වාඩි වෙලා ඉන්නවා. අපහසුතාවයක්, තව කොට්ටයක් ඕනේ කියලා ගිහිල්ලා ඒක අරන් එනවා. හැබැයි ආපහු ඇවිල්ලා වාඩි වුණාම අන්න මේ භාවනාවට බාධාවක් නැහැ. ඒ අතරමැද පොඩි වෙනස එහෙම ලොකු වෙහෙසකට හේතු වෙලා නැහැ. අන්න ඒ ක්‍රියාවලිය තමයි අපිට අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් අතපය පොඩ්ඩක් වෙනස් වුණු ගමන්, ඇස් ඇරිය ගමන්, මොකක් හරි දෙයක් වෙච්ච ගමන් භාවනාව කැඩුනා කිව්වොත් අන්න දිගට පවත්වන්න තියෙන අපහසුතාවය. දිගට පවත්වන්න තියෙන දුර්වලතාවය තමයි එතන තියෙන්නේ. නෑ, මේ උපයගත් දේ දිගට රැකගෙන යනවා කියන ශිල්පේ හරි වැදගත්. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අපි අර දවස් 24 විනාඩි 30-40ක් භාවනා කරනවා. ඉතුරු ටික ඔහේ වල් වදින දීලා. ඒක නිසා අන්න අර ඔන්න ඔය දිගට පැවැත්වීම ගැන හිතන්න. එතකොට අපි හිතුවොත් දැන් ඔය විදිහේ පරයන්කයකින් නැගිට්ටාට පස්සේ දිගට භාවනාවක් කරනවද, නැත්නම් එතනින් මගේ භාවනාව ඉවරද කියලා බලන්න. අන්න ඒ විදිහට මේක දිගින් දිගට කරගෙන යන ශිල්පේ තමයි අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා මේ විදිහට සිහියක් පිටවාගෙන මේ වැඩ කටයුතු කරන බව දැනගෙන කල් ගෙවනවා. එතකොට අපිට තේරෙනවා නොයෙකුත් දේවල්, නොයෙකුත් අවදි එනවා යනවා, පහු වෙනවා. ඒ ක්‍රියාවලිය ගෙවිලා ගෙවිලා යනවා. අර විදිහට විටෙක මේ විවිධ දේවල් දැනීම් හුස්ම ඉදිරිපත් වෙද්දී තවත් විටක අර මුකුත් නැති ස්වභාවයක් ඉදිරිපත් වෙනවා. විටක මේ කය හොඳට තිවිද්දී විටෙක අර විදිහට කය කඩා වැටීමක් ඉදිරිපත් වෙනවා. ඔන්න ඔය දේවල් හරහා යන බැල්ම තමයි වටින්නේ. නැත්නම් අපි මොකද කරන්නේ? මෙතන නවතිනවනේ. ආ, මේ කය කඩා වැටුණාම හොඳයි කියලා හිතෙනවා. නැත්නම් කය කෙලින් කිති වුණාම හොඳයි කියලා හිතෙනවා. අරමුණ ඇති ඇත්නම් හොඳයි, නැත්නම් හොඳයි කියලා හිතෙනවා. ওই විදිහට විවිධ තැන්වල නවතින ඉඩ තියෙනවා. මේ වෙනුවට මේ දිගට භාවනාවක් කරන කෙනෙක් එදිනෙදා ජීවිතවල පවා මේ විදිහේ නොයෙකුත් දේවල් එනවා. කලින් මේවත් එක්ක ලොකු ප්‍රතිවිරෝධයක් තියුණා, මෙහෙම වෙන්න බෑ, මේ විදිහට පවතින්න බෑ කියලා. නමුත් අන දැන් පොඩ්ඩක් මේක විනිවිද බලන බැල්මකින් බලාගෙන ඉන්නවා. එතකොට ඒ කෙනා ඇවිල්ලා, ඒ දේ ඇවිල්ලා මොකද්ද රංගනයක් ඉදිරිපත් කළා, කතාවක් කියලා, අන්න නැවතත් නික්මිලා යනවා. අන්න ඒ ක්‍රියාවලිය තමයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් අපි මොකද කරන්නේ? අර දෙයක් අරගෙන ඒක මොකක් හරි බවට පරිවර්තනය කරගන්නනි උත්සාහ ගන්න. අන්න ඒක නිසා බලන්න මේ කියනා වූ දිගට පැවැත්වීමක් මේ උපයගත දේ රැක ගැනීමක් කරන්න පුළුවන්ද කියලා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වාර්තාව ඉදිරිපත් කරන්න අවසරයි. වන්දනීය ස්වාමීන් වහන්ස, සතිමත් සක්මන. පළමුව හිටගෙන මම දැන් මෙතන ලෙස ශරීරයේ අරමුණු කර කීප විටක් ගමන් කළෙමි. ශරීරයේ බර වැඩිපුර විලුඹ දැරිය. ශරීරයේ දෙපසට පැද්දින බොරළු පොළොවේ රළු බව, තද බව, වියලි බව වැටහිණ. විලුඹ ප්‍රථම වෙස වී ප්‍රථමව තැබින. ශබ්ද ඇසිනි. සිතුවිලි ගලා ආවේය. සක්මන් බොහෝ කාලයක් විවිධ කල්පනා හා සිතුවිලිවල ගත විය. භාවනා කළත් නොකළක් වැනිය. පයේ විලුඹ, කොට්ටේ හා පා ඇඟිලි අනුක්‍රමයෙන් එසවිනි. පර්යංකය. පිම්බීම, හැකිලීම නිරීක්ෂණය කරන විට ඇඳුම්වල ස්පර්ශ වන බව දැනිනි. අවධානය යොමුවන විට හිතාමතා හුස්ම ගන්නේ දැයි සිතේ. ශබ්ද ඇසුනා. සිතුවිලි බොහෝ වාරයක් ගලා ආවා. මගේ භාවනාව නිවැරදිව කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් ලැබේවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔව්, එතන සඳහන් වෙනවා වාක්‍යයක් භාවනාව කළත් නොකළා වගේ කියලා. ඒ ඒ ඒ වාක්‍ය හොඳයි. අනේ කළත් නොකළා වගේ භාවනාව හොඳම භාවනාව කියලා හිතාගත්තාම හරි. නැත්තං අපි අර විදිහට ආයාස කිරීමක් නේ කරන්නේ. අන්න හුස්ම ආයාස වෙනවා. සක්මන ආයාස වෙනවා. ඒ වෙලාවේදී අර ඒ ආයාසයට හරියන මොකද්දෝ මාමත්වයක්, මමංකාරයක් තියෙනවා ඒ තුල. ඒ වෙනුවට මේ කළත් නොකළා වගේ ස්වභාවයක ඉන්නකොට අන්න සම්පූර්ණ ඒකෙම ගිලිලා ඒකටම යට වෙලා ඉන්න අවස්ථාවක්. අන්න ඒ විදිහට වෙනම මේ භවනා කරන කෙනෙක් ඉතිරිපත් වුණොත් එතනත් මොකද්දෝ අවුලක් තියෙනවා. ඒක නිසා මේ ගැටේ ලෙහන්න මුලින් අපි ඒ වගේ දෙයක් පාවිච්චි කරනවා, ඒ වගේ උත්සාහයක් දරනවා. නමුත් කාලෙත් එක්ක උත්සාහය වියැකීලා අර විදිහට නිකන් සක්මන පරියන්ගේ කරනවා. හැබැයි කරාට මොකද, මේක නිකන් කළත් නොකළා වගේ ස්වභාවයකින් තමයි මේ කාලෙ ගෙවෙන්නේ. අන්න ඒ බැල්ම හොඳයි. ඒ බැල්ම වටිනා බැල්මක්. අන්න ඒ ක්‍රියාවලිය ඒ බැල්මට ඉඩ දෙමින් කල්ගත කිරීම තමයි අවශ්‍ය. එතකොට තේරෙනවා අර එදිනෙදා ජීවිතෙත් දේවල් කරනවා. මොන මොනවදෝ ටිකක් කරනවා. අපි ඒ දවසේ වැඩ කටයුතු ටික කරනවා. ඊට පස්සේ සමහර දේවල් එහෙම් මෙහෙම් අමතකත් වෙනවා. නමුත් අර විය යුතු දේවල් ටික බොහෝ පමණින් සිද්ධ වෙලා අර අමතක වුණ දේවල් හරියට නිකන් අර නොකිරිය යුතු දේවල් වගේ, ඒ සුදුසු වෙලාව තාම ඇවිල්ලා නැති දේවල් වගේ ඔහෙ කෙරි කෙරි යනවා. අන්න ඒ විදිහට මේ එදිනෙදා ජීවිතේ පවා මේ දේවල් නිකන් කරනවා. කරාට මොකද, කළත් නොකළා වගේ තමයි. කළත් නොකළා වගේ තමයි. අන්න ඒ ගතිය නිසාම ඉස්සර තරම් ආතතියක්, වෙහෙසක්, පීඩාවක් එන්නේ නැහැ. මොකද අර මේ කරන්නේ අර ලොකු නිකන් අදිෂ්ඨානෙකින්, මොටිවේෂන් එකකින්, එහෙම එකකින් නෙමෙයිනේ. නමුත් මොකද්දෝ එකකින් කරනවා. අන්න ඒ ඒ වෙනස තමයි අපේ ජීවිතවලට අවශ්‍ය. මේ අපි ජීවත් වෙන අවධියේ ලොකුම බාධාව විදිහට මිනිස්සුන් ඉදිරිපත් වෙලා තියෙන්නේ මානසික ව්‍යාධි. ඒ මේ අපි ජීවත් වෙන අවධියේ ඒකට හේතුව මොකද්ද? ලොකුම ව්‍යාධියක් විදිහට මේ මානසික ව්‍යාධි ඇවිල්ලා තියෙන්නේ ඇයි? මෙන්න මේ කෙරුවාවක් තමයි. මොටිවේට් වෙන්න මේ කතා කරන්නේ. මේ ලයන්ස් ඇටිටියුඩ් ගන්න කියනවා, ඊගල්ස් ඇටිටියුඩ් ගන්න කියනවා. එහෙම අරගෙන ඔබේ ඉලක්ක හඹාගෙන යන්න කියනවා. අන්තිමට මොකද්ද මේ කියන්නේ? අන්තිමට ගිහිල්ලා ඉගෙනගෙන අන්තිමට දිනහ ගන්නවා. ඒකනේ ඔය කියන්නේ. ඒක තමයි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් පිස්සු. ඔක ඔය 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 ඉලක්කේ තමයි හොයාගෙන යන්නේ. ඔය නිව් ඒජ් මොටිවේෂනල් ක්‍රැප් කියලා තමයි වට කියන්නේ. මේ අද අලුත් කාලේ තියෙන එක එක පිස්සු. ඒ විදිහට මොටිවේට් වෙලා අන්තිමට ගිහිල්ලා එක්කෝ මානසික රෝහලක එහෙම නැත්නම් අර විදියට දිවි නහගෙන ගමන අවසන් කරනවා. ඔය පේරාදෙණිය කැම්පස් එකේ ළමයි 8 දෙනෙක් දිවි නහගෙන ඒ 3rd year final year 5 දෙනෙක් engineering faculty කේලු. එතකොට ඉතින් එහෙම තමයි. ඒක තමයි ගිහිලා තියෙන ඉලක්කය. ඉතින් ඒ වෙනුවට මේ motivation එකක් නම් එහෙම ලොකුවට නෑ වගේ. නමුත් අවශ්‍ය දේවල් ටික කෙරෙනවා කරනවා. කලත් නොකලා වගේ හැබැයි. එහෙම ලොකු අපේක්ෂාවක් බලාපොරොත්තුවක් නැහැ. අර විදියට ගෙදර දොරේ වැඩ කටයුතු කරනවා. මිනිස්සුත් එක්ක කතා බහ කරනවා. එච්චරම ඇඟට ගන්නෙ නැහැ ඉස්සර තරම්. අන්න ඒ වෙනස ඇති වෙනවා. ඒ වෙනසට අනුග්‍රහ කරන්න කියලා අපි කියමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්නේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව සිදුවන දේ සමග පැතුරුණු බවක් හා වෙන දේවලට කිසිදු බලපෑමක් නොකරන බලා සිටීමක් වැන්නකි. පර්යංක භාවනාව නිහඬ භවයේ තවත් විවේක වේ. බෙල්ල කීපවර කඩා වැටේ. එන යන දේ අපහැදිලි මිශ්‍රණයක් සේ හා එයින් වෙන් වූ විවේකේ වරින් වර අත්දකි. එදිනෙදා සතිමත් බව පිටත ලෝකේ ඇතුළත ලෝකේ ලෙස සීමාවක් සොයාගත නොහැකි බවකි. ඈතින් බොඳ වෙන සිතුවිලි ශබ්ද වෙන වෙනම අද්දුටුවද ඒවා එකම තැනකින් ඇතිව එකම තැනකට බොඳ වෙන එකම ස්වභාවයක විවිධ මුණුසේය. එන යන දේවලින් එකක් ප්‍රකට වන විට නැත්නම් නම් කර හඳුනා ගන්නා විට අනිත්වා ගැන දැනුවත් බවක් නැත. එසේ අවධානයේ කවරකටද යන්නේ වග වසඟයේ නැති ඉබේ සිදුවන බවකි. මෙය සියුම්ම වුවමනා නම් අත්දැකී හැකිවුවද එලෙස බැලීම වෙහෙසකි. බොහෝ විට එතන අතහැරයාමක් යම් වේගයකින් සිදුවන නිසා හා දුරින් සිට බැලීමක් නොවේ නම් එය ඉබේ නොව මා කරන්නා ලෙස ගැනෙන වග පසක් වේ. එමෙන්ම වරින් වර මතුව බොඳ වෙන දෑ සියල්ල අපහැදිලි එකක් හා ඒවායින් වෙන් වූ කිසිවක් ගැන උනන්දුවක් නැති අතහැර යන බවක්ද ප්‍රකටය. පරණ මතක ඈත්ව බොඳ වෙන විට පෙරමෙන් වෙහෙසක්සේ අත් නොදකි. මතකවලට අදාළව හැඬුම් මාවිට හැඬේ. වරින් වර ඒ මතකවලට අදාළ පාළුවක් බොඳ වෙනසේ අත්දකි. ස්වාමීන් වහන්ස උපදෙස් ලබා දෙන සීක්වා තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔව්, එතකොට දැන් සාමාන්‍යයෙන් භාවනාවක් නොකරපු කෙනෙක්ගේ ස්වභාවය තමයි මේ හමෙන් ඇතුළත මම, හමෙන් පිටත බාහිර ලෝකේ කියන දැඩි බෙදීමක් හොඳ මාජින් එකක් එයාට තියෙනවා. ඒක සාමාන්‍යයෙන් භාවනා කරන නැත්නම් අර වර්ල්ලි කියන්නේ ඒ වගේ කෙනෙක්ට තියෙන දෙයක්. එතකොට මොකද කරන්නේ? මේ හැමෙන් ඇතුළත මේ මම ජය ගන්න ඕනේ, මේ හැමෙන් පිටත දේවල් තමයි මම ජය ගන්න ඕනේ කියලා ඔන්න එක එක දේවල් ව්‍යාපෘති ඔස්සේ හරි, එහෙම නැත්නම් අනිත් පුද්ගලයන්ව කඩා වඩා ගැනීමක් ඔස්සේ හරි ওই විදිහේ උත්සාහයක යෙදෙනවා. නමුත් භාවනාවක් කරන්න ආහම මේ විනාඩි කිහිපෙන් අපිට තේරෙනවා මෙන්න මේ මාජින් එක බොඳ වෙලා යනවා. මේ මගේ කියලා අල්ලගත්ත කොටසයි මගෙන් පිටත කියන කොටසයි අතර බොඳවීමක් එනවා. අන්න ඒ බොඳවීම අපිට කියලා දෙනවා යම්කිසි පාඩමක්. මොකද්ද මේ කියන්නේ? මේ හැම නිකන් මේ ස්ථාවර මගේ පැවැත්මක් පනවන්න බෑ. බාහිර ලෝකයක්, බාහිර පුද්ගලයෝ නැතුව එහෙම පවතින්න බෑ අපිට. මේක මහා පද්ධතියක්. මහා පද්ධතියක්. එතකොට ඒ පද්ධතියේ එක පුරුකක් නැති වුණොත් අන්න මුළු පද්ධතියම කලැප්ස් වෙන විදිහේ සම්බන්ධතාවයක් මේ තුළ තියෙනවා. එතකොට අපි හිතමු අපි ස්වාධීනව තමුන්ම හොයාගෙන තමුන්ම කරගෙන ජීවත් වෙනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. නමුත් පොඩ්ඩක් බැලුවොත් ඔය ගන්න හුස්ම පොදක මේ කොච්චර වටපිටාවේ බලපෑමක් තියෙනවද? ඔය කන බත් කටකට සමහර විට මේ හල් ලෝකේ හා කෙලවරේ මිනිස්සුන්ගේ ඉඳලා වෙහෙසිලා දහඩියලේ හෙලලා තියෙනවා. ඒ විදිහේ දෙයක් තියෙනවා. මේ මුළු පද්ධතියේ කොතෙකුත් සාධක මත පදනම් වෙලා තමයි අපි යැපෙන්නේ. මේ විදිහේ බොහෝම නිකං යැපීමක්, බොහෝම දුර්වල ය බල දුර්වල විදිහට ඒ දේවල් මත යැපීමක් අපි ළඟ තියෙනවා. එතකොට ඒ පද්ධතිය නැතුව අපිට එහෙම වෙනම පැවැත්මක් පණවන්න බෑ. වෙනම පැවැත්මක් පණවන්න බෑ. ඔන්න ඒ කැලේකට ගිහිල්ලා කොළවත් උ ඇඳගෙන කල් ගත කරොත් අන්න පොඩ්ඩක් විතර දුරස් වුණා. තාමත් අර වටපිටාවෙන් ස්වභාව ධර්මෙන් යැපිලා ඉන්නවනේ. ඉතින් එන්නේ විදිහේ මේ මුළු පද්ධතියක් අපිත් කියන බෙදීම වෙනුවට මේ පද්ධතියම තමයි මම කියන ඒ හඳුනා ගැනීම තමයි, ඒ බොඳවීම තමයි ඔය වෙන්නේ. සාමාන්‍යයෙන් අර තේරෙනවා වෙන කෙනෙක්ගේ වරද කලින් දැකපු මනුස්සයා තේරෙනවා මේකත් නිකන් මගේ වරදක් වගේ. ඊළඟට මට වැරදි කරා, මම වැරදි කරා කියලා තම තමුන්ගෙන් පලිගන්න හදපු තැනැත්තා අර නිකන් මේ මනුස්ස වර්ගයාගේ වැරදි කියලා ඒවා නිකන් ජනසතු කරා වගේ. අන්න ඒ විදිහේ වෙනසක් නිවීමක් මේ පුද්ගලයා තුළ ඇති වෙලා එනවා. නැත්නම් අපි මොකද කරන්නේ? අර යගේ වරදක් කියලා ඔන්න ඒ මනුස්සයාගෙන් පළිගන්න, ඒ මනුස්සයාව කොටු කරන්න උත්සාහ ගන්නවා. එහෙම නැත්නම් මගේ වරදක් කියලා තමුන්ට සාප කරන්න අර බ්ලේම් ගේම් එක පටන් ගන්නවා. ඒ වෙනුවට මේ අනන්‍යතාවය දුරු කරොත් අන්න මේ මනුස්ස වර්ගයාගේ වැරදි තමයි. එහෙම නැත්නම් කෙලෙස් තමයි. එහෙම නැත්නම් ස්වභාව තමයි. ඉතින් ඒ විදිහේ අනන්‍යතාවයේ දුරවීමක් කාට කාටත් පහසුවක් සඳහා හේතු වෙනවා. දැන් පහුගිය දවසක අපි අර සතිපාසල ක්‍රියාකාරකමක් කරන්න ගිහිල්ලා මුකුත් නැති හින්දා මම ඒ පිරිසට කිව්වා අපි පොඩි වැඩක් කරමු. ඔයගොල්ලෝ පාපෝච්චාරණයක් කරන්න. පාපෝච්චාරණයක් කරන්න හරියට නිකන් අර පල්ලියකට ගිහිල්ලා පාද කෙනෙක් ගාව bless me father I have sinned කියනවා වගේ මේ විදියට පාපෝච්චාරණයක් කරන්න පොඩි කොල කෑල්ලක් දෙන්න නිර්නාමිකව කරන්න තම තමුන්ගේ මට්ටමින් බෙදා හදා ගන්න කියලා කිව්වා. එතන 60ක වගේ පිරිසක් ඉඳියා මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉහළම කට්ටිය. මේ තම තමුන්ගේ මට්ටමින් බෙදා හදා ගන්න. මොකද සමහර කට්ටිය මේ වගේ ඒවා කිව්වහම ලියලා එවනවා, අද උදේනෝ නට ගුඩ් බයි කියලා එන්න බැරි වුණා. ඒකයි මට තියෙන ජීවිතේ තියෙන ලොකුම ප්‍රශ්නේ කියලා. ඉතින් ඒ වගේ බෙදා හදා ගන්න බැරි කට්ටිය ඉඳද්දි තම තමුන්ගේ පමණින් බෙදා හදන්න ගන්න කියලා කියලම දුන්නේ. නැත්තම් ඔහම ජෝකර්ලා ඔවා ලියලා එව්වහම නිකන් වැඩෙත් අය කොට උඩ යනවනේ කියලම දුන්නේ. මෙහෙම කට්ටියත් ඉන්නවා කියලා දුන්නේ. එතකොට ඔහොම 60ක් විතර ඒගොල්ලෝ විනාඩි කීපයක් අරගෙන ලිව්වා. ලියලා ඉවරලා මේ අපි එහෙම තේරුවෙත් නැහැ අර මුලින් හම් වෙච්ච වගේ 3-4 කියෙව්වා. උන්ට එකක තියෙනවා මේ මට මේ බෙද හිතාගන්න බැරි ප්‍රශ්නයක්. මේ මම මේ ගෙදර කෙනෙක් තේරුම් ගන්න සූදානම්කුත් නැහැ. මේ විදිහට යාළුවෙක් මිත්‍රයෙක් තෝරා ගන්න මේ තේරුම් ගන්න සූදානම්කුත් නැහැ. මම මේ විදිහට මහා ප්‍රශ්නෙක ගැටවිලා මේ අහුවෙලා ඉන්නවා. මොකද්ද මේ අවුරුදු 13ක් වෙනවා මම මේ මැරි කරලා. මම මැරි කරන්න කලින් හිතුවා මේ මනුස්සයා වෙනස් වෙයි කියලා. තාමත් එහෙමම තමයි. බේබදුකමම තමයි. කලිනුත් මේ ප්‍රශ්නේ තිබුණා මැරි කරාට පස්සේ වෙනස් වෙයි කියලා හිතුවා. ළමයිනුත් නෑ මම මේ විදිහට මහා අසරණ වෙලා කොටු වෙලා ඉන්නේ කියලා මහා විස්තරයක් ඉතින්. අන්තිමට කියනවා මේක මට බෙදා හදා ගන්න ලැබිච්ච එක ලොකු දෙයක්. මේ විදිහට කියන්න කෙනෙකුත් නෑ, තේරුම් ගන්න කෙනෙකුත් නෑ. නමුත් මේ ජීවිතයේ මේ රැකිරක්ෂා ඔක්කොම අතහැරලා යන්න මම තීරණය කළා ඉන්නවා කියලා අන්න ඒ ආයකනාගේ ඒ තියුණ වෙහස පීඩාව බෙදා හදාගත්තා. ඉතින් මං ඔවට උත්තර දෙන්න නම් අපිට බෑ. මොකද තම තමුන් තමයි දන්නේ තම තමුන්ගේ තත්ත්වේ. නමුත් අපි මේ ප්‍රශ්නේ බාර ගන්නවා මේ පිරිසක් විදිහට ඒ බෙදා හදා ගැනීම අපිට කරන්න පුළුවන් කියලා අන්න අර අනන්‍යතාවයේ ගිලිහීමක් තමයි එතන තියෙන්නේ. ඒ අනන්‍යතාවය ගිලිහුණාම තේරෙනවා ප්‍රශ්නේ ගුණත් එහෙම ලොකු වෙනසක් වෙහෙසක් නැහැ. මේ දේවල් සිද්ධ වෙනවා. එහෙම ලොකු වෙහෙසක් නැහැ. අර විදියට නිකන් ඔහෙ බලා ඉන්නා වගේ හැඟීමක් තමයි තියෙන්නේ. ඒක විශේෂයෙන් බලනවත් නෙමෙයි. විශේෂයෙන් බලන්න ගියහම වෙහෙසයි. මේ මොකද්ද උනේ කියලා විශේෂයෙන් පරීක්ෂා කරන්න ගියොත් මෙයා මොකද මේ ආපු යකා කියලා විශේෂයෙන් පරීක්ෂා කරන්න ගියොත් වෙහෙසයි. ඒ වෙනකොට මොකද්දෝ බැල්මක් බලාගෙන ඉන්නවා. එන්නේ අනන්‍යතාවය යම් පමණකට ගිලිහෙනවා. එන්නේ ගිලිහීම හොඳයි. ඔය ඕන එන මොක මොනයක් එක්වත් ඔය අපි හිතන තරම් කළු නෑ. නිකන් එන්නේ දත් විලිස්සගෙන කන්නම් මරන්නම් කියලා නේ එන්නේ. නමුත් පොඩ්ඩක් එන්න දෙන්න කියන්නකෝ. මේ පහුගිය කාලෙකත් කවුද කියන කියනවා, මේ මෙහෙම එකක් වුණොත් මොකද කරන්නේ, මෙහෙම කෙනෙක් ආවොත් මොකද කරන්නේ කියලා මහා භීතිකාව කරගෙන. ඉතින් මං කෝවා එන්න කියන්නකෝ එන එකෙට කියලා, එන්න කියන්නකෝ කියලා. දැන් මෙහෙටත් එනවා සමහර කට්ටිය, එක එක කට්ටිය නානා ප්‍රකාර අදහස් වලින් තමයි එන්නේ. එතකොට එන කට්ටියටත් නිකන් ඔෆිස් එකේ මහත්තයා එතනින් නවත්තලා, ස්වාමීන් වහන්සේ මෙහෙම බෑනේ, ස්වාමීන් වහන්සේ මේ මොන මිනිස්සුද දන්නේ මේගොල්ලෝ, මොනවට එන කට්ටියද දන්නේ මේගොල්ලෝ කියලා එයා එතනින් ආරක්ෂා කරන්න යනවා. මං කෝ නෑ මහත්තයා එන්න දෙන්නකෝ, එන්න දෙනකොට දවසක් දෙකක් යනකොට ඔය ඔක්කොම තියෙන ඔක්කොම පිස්සු තලුපිලි ගැලවිලා ඔන්න බිම ඇදගෙන වැටෙනවා. මොකද මේ එන්නේ මේ වගේ වැඩකටනේ, එන්නේ මේ වගේ ස්ථානයකටනේ. මෙතෙන්ට ආම ඔය සලුපිලි ටික ගැලවිලා වැටෙනවා. ඌටම පේන්න ගන්න ඌගේම හෙළුව. ඉතින් එතකොට අපිට පස්සේ යන්නේ ඕන පිස්සෙක් ආවම දවස් දෙක යනකොට පිස්සු හොඳටම තද වෙනවා. අනේ ඊට පස්සේ ඉතින් ස්වභාව ධර්ම බලා ගන්න ඕනේ ඉතුරු ටික. අම්මෝ මෙහෙම පිස්සු ඇදුනොත් මේ ළමයාට කියලා දඟලන්නේ ගියාම තමයි වැඩේ. දැන් පහුගිය දවසත් එක්කෙනෙක් ඇවිල්ලා සයිනාස සිවිය ඩිප්‍රෙෂන් කී තියෙන කෙනෙක් බේතුත් නවතලා ඇවිල්ලා තියෙන්නේ මොකද කරන්නේ? මොකද ඔය ඉන්න දෙන්න අපි මොනව කරන්නද, වෙන ඉඳලා මොකක් හරි කරගත්තෙන් කියලා. ඊට පස්සේ දිවිනහ ගත්තොත් සයිනාස දිනා ගත්තොත් රිලවුන්ට බාර දෙනවා බොඩි එක. අය රිලව් ඒ වගේ කන්ට්‍රැක්ට් එකක් බාර ගන්නොත් කිසි ප්‍රශ්නයක් නැතුව මොකට දෝක අපේ ඇඟේ දාගන්නේ? ඔවුන්ට බේත් පොවන්න පුළුවන්ද? බේත් බොන්නේ නැහැ, බේත් බොන්නේ නැතුව තමයි පයින්නේ. ඉතින් ඒ වගේ ඒවා ඕ මොන දේ ආවත් මේ විය යුත්තක් වෙන්න ඕනේ දෙයක් කියලා පොඩ්ඩක් බලා ඉඳියොත් අනේ රිලව් ඇවිල්ලා ෆියුනරල් ඩිරෙක්ටර්ස්ලා කියලා ඒගොල්ලෝ වැඩේ බාරගෙන බොඩි එක බාරගෙන ඒ වැඩේ කරනවා. නැත්තං අම්මෝ මෙහෙම දෙයක් වුණොත් මෙහෙම දෙයක් වුණොත් කියලා ඕකනේ අපේ ජීවිතේ වෙලත් නෑ. බය වෙවි බය වෙවි, වෙහෙස වෙවි වෙහෙස වෙවි, කල්පනා කර කර ඉන්නවා. අන්තිමට අර වෙච්ච දේ කෙසේ වෙතත් කල්පනා කරන එක තමයි මැරෙන්නේ. ඉතින් ඒක නිසා අන්නේ අනන්‍යතාවයේ ගිලිහීම වැඩි වැඩියෙන් අපේක්ෂා කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. අවසාන ප්‍රශ්නේ, ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අවට සියල්ල බොඳ වූ චිත්‍රයක් මෙනි. සියල්ල පෙනුනත් ඇසුනත් විශේෂයෙන් එකක් කෙරෙහි සිත ඇදී නොයයි. එන යන සියල්ල ඔහේ ඇවිත් යයි. ඒවායෙහි එන ඝර්ෂණයක් නැත. ගෞරවනීය ස්වාමීන් වහන්ස, භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔව් දැන් ඔය ඝර්ෂණයක් නැති බව දකින්න එක හොඳයි. නමුත් බලන්න ඉස්සරහට ස්වභාව ධර්මයේ තව තව දේවල් අරගෙන එනවනේ. අපි මේ දුක් හොයාගෙන යනවත් නෙමෙයි, ගෙවල් දොරවල් වල ප්‍රශ්න නිකන් හොයාගෙන යනවත් නෙමෙයි. නමුත් මොන මොනවාදෝ දේවල් ටිකක් සිද්ධ වෙනවනේ. ඒ සිද්ධ වුණාම මේ වෙන දේවල් වල පාඩමක් තියෙනවා, මේ වෙන සිදුවීම් වල පාඩමක් තියෙනවා. එතකොට ඒ අවස්ථාවේදී අපිට භාවනාවක් විදිහට මේ දේවල් වලට මුහුණ දෙන්න පුළුවන්, මුහුණ දීලා බලන්න පුළුවන්. මේ කරන පුහුණුවම ඒ වගේ තැන්වලදීත්, ගෙදර ප්‍රශ්නවලදීත්, කාර්යාලයේදීත් ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා. එන්නේ ඇප්ලයි කිරීම තමයි වැදගත්. මොකද ඔය විදිහේ දෙයක් භාවනාවක් කරන කෙනෙක්ට අන සබහා ධර්මයේ උදව් කරනවා. සබහා ධර්ම උදව් කරන්නේ කොහොමද? අර පීනන්න බැරි එකෙක් වතුරට තල්ලු කළා වගේ තමයි ඉතින් උදව් කරන්නේ. වෙන උදව්වක් නැහැ. ඒක තමයි කරන උදව්ව. ඉතින් බොබ් බොක් ගාලා හුස්ම ඉර වේගෙන එනකොට ඔන්න තේරෙනවා අන නියම වැඩේ. දැන් මම ඒක එක්කෙනෙක්ගෙන් ඇහුවා 2023 මොනවද හම්බුණ පාඩම් කියලා. ඒකට කියනවා හොඳටම කන්න හම්බුණා ස්වාමීන් වහන්සේ. හැබැයි කල්පනා කරලා බැලුවාම එකක්වත් ආයි නිකන් අපතේ දාන්න අත්දැකීමක් නැහැ. එපා කියන එකක් නැහැ. ඒ හැම එකම පිටිපස්සෙම මොන මොනවදෝ පාඩමක් ලෙසන් එකක් තිබිලා තියෙනවා. හැබැයි පහසු දේවල් හොඳ දේවල් නෙමෙයි වෙලා තියෙන්නේ. මෙන්න මලා ඔන්න මලා කියලා වගේ දේවලුත් වෙලා තියෙනවා. නමුත් අන්න ඒක පිටිපස්සෙත් මොකද්දෝ පාඩමක් තියුණා. අර බැල්මක් තියෙනවා නะ. මේ එන්නේ හැම දෙයක්ම අර පැමිණි දුක් පැණි රසයි, මේ වෙච්ච දේ තුළ මොකක්දෝ ලෙසන් එකක් පාඩමක් තියෙනවා කියන බැල්ම. ඉතින් ඒ සඳහා කොතෙකුත් අනුග්‍රහය කරනවා මේ වටපිටාව අපිට, මේ ස්වභාව ධර්ම අපිට. ඉතින් ওই විදිහේ මානසිකත්වයක් පමණකට හදාගත්ත කෙනෙක්ට ඊළඟ පරීක්ෂණය තමයි ඔය තියෙන්නේ. ඒ කියන්නේ ජීවිතේම භාවනාවක්, මේ ප්‍රශ්නයක්, කරදරයක්, වෙහෙසක්, පීඩාවක් එනකොට ඒක පිටිපස්සේ මොකද්දෝ පණිවිඩයක්. අර ටයිනි මොමන්ට් ඔෆ් සටෝරි තියෙනවා. අන්න ඒක බලනා සුළුව කල් ගෙවන්න කියලා තමයි කියන්න තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නිරෝෂ් පුතා, ප්‍රශ්න නම් මට ලැබිලා තියෙන එපමණයි.
එහෙමයි පරිමාත අංකල්. එහෙමනම් විනාඩි කිහිපයක් කරගෙන අපි සභාවට යොමු කරමු. කාට හරි වාචිකව ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් මේ අවස්ථාව අරගෙන ස්වාමීන් වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙසට. හොඳයි, වාචික ප්‍රශ්න නැත්තම් අපි අද වැඩසටහන දෙවනි භාගය ධර්ම දේශනාවලිය ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නමද නැවත වතාවක් මම ගෞරවපූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දවසේ අපිට ඉදිරිපත් වෙලා තියෙන කොටස භාග්‍යතුන් වහන්සේ එක්තරා විදිහක තමුන් වහන්සේ ගැනම යම් කිසි කරන ප්‍රකාශයක් කරන පැහැදිලි කිරීමක් කියලා අපිට කියන්න පුළුවන්. එහෙම ප්‍රකාශයක් පැහැදිලි කිරීමක් කරලා බුදුරජාණන් වහන්සේ ඒ තුළින් අපේ ප්‍රතිපදාව, අපේ පුහුණුව වර්ධනය කරගන්න ආකාරය පිළිබඳ මඟ පෙන්වීමකුත් සිද්ධ කරනවා. එතකොට මේ සූත්‍රයේ අර කලින් රටාවටම තමයි ගෙතෙන්නේ. අර කලින් එක්කෙනාම තමයි කියන්නේ. අපි අර කිව්වේ මේක මේ ආනන්ද හාමුදුරන්ගේ වචන නෙමෙයි, මේක මේ උපාලි හාමුදුරන්ගේ වචන නෙමෙයි, මේ වෙනත්ම කෙනෙක්ගේ වචන කියලා. අන්න ඒ ආකාරයෙන්ම තමයි මේ සූත්‍ර ගෙතෙන්නේ. එතන මෙතනත් මේ කෙටි සූත්‍ර දේශනාවක් යම් කිසි පැහැදිලි කිරීමක් කරලා ඊට පස්සේ ගාථා කීපකින් ඒ අර්ථය තව ටිකක් කුළු ගන්නවා. මේක තමයි මේ සූත්‍ර කීපේම මේ වගේම තියෙන ක්‍රමවේදය. උදේට ඒ විදිහට තමයි මේකත් යන්නේ. නමුත් මේ තියෙන ගාථා ටික කියව ගන්න හරි අමාරු ගාථා ටිකක්, දිගත් වැඩි. ඒකින්ද මම මේක අත්හැරලා දැම්මා. මොකද නිකන් ලෙඩක් දාගන්න ඕනේ නෑනේ. ඒක කියවන්න පුරුදු වෙච්ච දවසක, පුළුවන් වෙච්ච දවසක ගාථා කීපයක්ම තියෙනවා, කියවන්න බලාපොරොත්තු වෙනවා. එතකන් අද අපි මේ අවශ්‍ය කරුණු දෙක ඒ කිහිපේ ඉදිරියෙන් තියාගෙන භාග්‍යතුන් වහන්සේ කියන අදහස පිළිබඳ මතක් කර ගැනීමක් කරමු. එතකොට බුදුරජාණන් වහන්සේ අර මං කලින් කිව්වා වගේ තමුන් වහන්සේ පිළිබඳ යම් කිසි ස්වභාවයක් ගැන තමයි කියන්නේ. ඒක කියලා මේ විදිහට ඒක අපේ ප්‍රතිපදාවට, අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න ආකාරයත් පැහැදිලි කරනවා. එතකොට මෙහෙමයි ඒ සූත්‍ර දේශනාවට එළඹෙන්නේ. අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේට මේ විදිහට බුදුරජාණන් වහන්සේට මේ අවබෝධ කළා වූ තථාගතයන් වහන්සේට විතක්ක දෙකක් බහුලව පවතිනවා. ඔබ තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේ තථාගතයන් වහන්සේට, අරහත් සම්මා සම්බුදු වූ බුදුරජාණන් වහන්සේට විතක්ක දෙකක් බහුලව පවතිනවා. මොකද්ද මේ විතක්ක දෙක? කේමෝච විතක්කෝ, පවිවේකෝච විතක්කෝ. ඔන්න ඔය විදිහට විතක්ක දෙකක් ඉදිරිපත් කරනවා. මොකද්ද මේ කේමෝච විතක්කෝ කියන්නේ කියලා අන්න ඊට පස්සේ පැහැදිලි කරනවා. මේ සත්‍යයන් කෙරෙහි බහුලව වඩනාලද මෛත්‍රී කරුණා විහරණයක් මේ තථාගතයන් වහන්සේට තියෙනවා. අව්‍යාපාද, මේ ව්‍යාපාදයෙන් තොර විහරණයක් තථාගතයන් වහන්සේට තියෙනවා. එතකොට ඒ විදිහේ මෛත්‍රී කරුණා විහරණයක මේ විදිහට වෛරයෙන් තොර විහරණයක ඇලිලා තමයි එතකොට මේ තථාගතයන් වහන්සේ ඉන්නේ. අන්න ඒක නිසාම මහණෙනි, මට මේ නිතර නිතර මේ පිළිබඳ විතක්ක පහළ වෙනවා. මේ පිළිබඳ විතක්ක පහළ වෙනවා. මොකද්ද මේ පහළ වෙන විතක්කේ? මම මේ ලෝක සත්‍යය කෙරෙහි හිතානුකම්පාවක්, මේ සත්‍යයන්ගේ යහපත සැලසීමක් පිළිබඳ විතක්ක නිතර නිතර පහළ වෙනවා. මම මේ කරන දේවල් වලින් කිසි කෙනෙක්ට හානියක් නොවේවා කියන විතක්ක මට නිතර නිතර පහළ වෙනවා කියලා අන්න කේමෝච විතක්කෝ කියන එක පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ දෙවනුව කියනවා පවිවේකෝ. පවිවේක රසං පිත්වා කියලා එහෙම ඔය ධම්මපද ගාථාවල එහෙමත් තියෙන. මේ විවේක රසයක්, මේ තමුන් එක්ක තනි වෙලා ඉන්න රසයක්. ඒ රසය විඳිනවා, ඒ රසේ බීලා, ඒ රසේ බීලා කල් ගෙවනවා කියලා අර ඒ ගාථාවලත් සඳහන් වෙනවා. එතකොට මේ පවිවේකෝච විතක්කෝ, මේ විදිහට මේ උතුම් වූ විවේකයේ ඇලුනා වූ ස්වභාවයක් මේ තථාගතයන් වහන්සේගේ තියෙනවා. ඒ විහරණය බහුල වශයෙන් වඩනවා. ඒක නිසා මේ හා සම්බන්ධ විතක්ක පහළ වෙනවා. මේ මම මේ විවේකුණා නම් හරි, මේ උතුම් වූ විදියට විවේකයේ කල් ගෙවුණා නම් හරි කියන අදහසක් නිතර නිතර වැඩ කරනවා. ඒ විදිහේ විතක්කයක් පහළ වෙනවා කියලා කියනවා. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ මොකක් ගැනද මේ කියන්නේ? තමන් වහන්සේ තුළම නිතර නිතර පහළ වෙන හිතිවිලි. හිතිවිලි ඒ වර්ග දෙකක් කළා බහුල වශයෙන් මෙන්න මේ දෙක තථාගතයන් වහන්සේ තුළ තියෙනවා කියන මතක් කිරීම මේ භික්ෂුන් වහන්සේලාට ඉදිරිපත් කරනවා. මොන පළවෙනි කොටස? මේ විදියට දෙකක් මහණෙනි, විතක්ක බහුලව මේ තථාගතයන් වහන්සේගේ පවතිනවා කියන අදහසින් තමයි මේ ටික ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ මේ එකින් එක අරගෙන පොඩි පැහැදිලි කිරීමක් කරනවා. පළවෙනි එක තමයි අන්න කේමෝච විතක්කෝ. මේ විදියට මේ සත්තු කෙරෙහි, මේ සත්‍යයන් කෙරෙහි ඊතානුකම්පාවක්. ඒ සත්‍යයන්ට මේ මාර්ගය, ධර්ම මාර්ගය පෙන්වීමක් පිළිබඳ විතක්ක නිතර නිතර පහළ වෙනවා. නිතර නිතර මේ ඇති වෙනවා කියලා අන්න බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට සාමාන්‍යයෙන් බුදු කෙනෙක් ඔය භාග්‍යතුන් වහන්සේගේ ඔය චරිත කතාවේ සිදුවීම් කියවලා බැලුවාම සමහර විට මේ එක්කෙනෙක්ට ධර්මයේ බෙදලා දෙන්න, එක්කෙනෙක්ට මේ පණිවිඩය දෙන්න යොදුන් ගණන් පයින් ගිහිලා තියෙනවා. යොදුන් ගණන් පයින් ගිහිලා තියෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවල් පිටිපස්සේ තියෙන අදහස, එහෙම නැත්නම් හිතිවිලි තමයි මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. මේ විදිහට මේ කෙනෙක්ට මේ ධර්මය දකින්න පුළුවන් කියන ඒ විශ්වාසය ඇති වුණාම අන්න ඒක සඳහා අවශ්‍ය දේ සිද්ධ කරනවා. අවශ්‍ය වෙහෙස අරගන්නවා. වෙහෙස අරගන්නවා. ඉතින් ඒ එහෙව් වූ බුදු කෙනෙක් පිළිබඳ කතාවක් තමයි මේ. සාමාන්‍ය ඔය සත්බුදුවරු ගැන කියනකොට ප්‍රශ්නමන්ත කොයදෝ අර මහානිකන් මේ වනාන්තරවල ඒ විදිහේ අපි කියන්නේ මොකද්ද කාන්තාර භූමිවල ඒ වගේ දේවල් වල තමයි ඉඳලා තියෙන්නේ. කාන්තාර ගුවාම මේ වතුර නැති කාන්තාරම නෙමෙයි. ඒ වෙනුවට ওই විදිහේ මහා වන වලින් ගැවසීගත් මේ අමනුෂ්‍යයන්ගෙන් ගැවසීගත් එහෙම නැත්නම් මේ ව්‍යාලයන්ගෙන් ගැවසීගත් ওই විදිහේ ප්‍රදේශවල තමයි කල් ගෙවලා තියෙන්නේ. එතකොට මේ බුදු කෙනෙක් පහළ වුණාට මේ ලෝකේ හොයාගන්න එක ලේසි නෑ. එතකොට කෙනෙක් මේ පණිවිඩය අහලා කොහොම හරි තමන්ගේ ජීවිතේ පරදුවට තියලා අර අමනුෂ්‍යයෝ ඉන්න අර ප්‍රදේශේ තරණය කරගෙන, අර ව්‍යාලයෝ ඉන්න අර ප්‍රදේශේ තරණය කරගෙන, මේ විදියට මේ කාන්තාර භූමි තරණය කරගෙන ජීවිතේ පරදුවට තියලා භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ආවොත් අන්න එතකොට ඒ වෙලාවේදී බොහොම සරල දහම් පණිවිඩයක් බුදුරජාණන් වහන්සේ ලබා දෙනවා. එතකොට දැනටම මේ තැනැත්තා තමන්ගේ ජීවිතේ ඒ කැපකිරීම කළ ඉවරයිනේ. එතකොට ඉතින් අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මිනෝ උපජ්ජිතා නිරුජ්ජಂತಿ තේ සංඋප සමෝසුකෝති කියලා ඔය වාක්‍යයක් දෙකක් කියනකොටම ධර්මයේ සාක්ෂාත් කරගන්නවා. එහෙම ලොකු වෙහෙසක් කරන්නේ නැහැ. කැලින් පිටතර ඇවිල්ලා නැහැ බුදු වුණාට මොකද? ඒ එහෙම බුදුවරුත් ඉඳලා තියෙනවා. නමුත් ඔය හසත් සත්බුදුවරුන්ගෙන් දෙනමක් අපේ භාග්‍යතුන් වහන්සේ සහ තව එක් නමක් පිළිබඳ තමයි ඔය තියෙන්නේ මේ විදිහට මේ නගරවල සේනාසලවල කල් ගෙව්වා මේ විදියට බොහෝ පිරිසක් උදෙසා යහපත පිණිස ඒ වෙහෙස අරගත්තා කියලා සඳහන් වෙන්නේ. එහෙම බුදුවරු දෙදෙනෙක් පිළිබඳව තමයි මට මතක විදියට. ඉතුරු ප්‍රශ්නමම අර විදියට වනාන්තරවල ඒ කාන්තාර භූමිය තුළ තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ විදිහේ අදහසක් තමයි මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. මේ විදියට වෙහෙස තමයි. අයි වෙහෙස නැහැ කියලා කියන්න බෑ. වෙහෙස තමයි තියෙන්නේ. වෙහෙසක් අරගන්න හේතුව තමයි මේ පෙන්නන්නේ. මේ විදියට මේ සත්‍යයන්ගේ හිතානුකම්පාව යහපත මට නිතර නිතර හිතර නැගෙනවා කියන අදහස බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. සාමාන්‍ය ඔය කෙනෙක්ට මේ විදිහේ පණිවිඩයක් දෙනවා කියන එක වෙහෙසයි. දැන් මෙහෙට වුණත් සාමාන්‍ය ඔය අලුතෙන් එන කෙනෙක් හරිම නිකන් වෙහෙසයි. පරණ පුරුදු කට්ටියකින් එහෙම ලොකු වෙහෙසක් නැහැ. අලුත් කට්ටිය අහම නිකන් අර නිකන් බබ්බු වගේ තමයි. ඉතින් අරකාතෝ අහන්නත් එනවා, මේක අහන්නත් එනවා, අර එහෙම කරොත් කොහොමද, මෙහෙම කරොත් කොහොමද කියලා අමුතු නිකන් වෙහෙසක් කර්කශ බවක් තියෙන අලුත් කෙනෙක්ගේ. ඒක වයසට යන්න යන්න තවත් වැඩි. කෙසේ නමුත් අන්න අර දවසක් දෙකක් තුනක් ඒ වෙහෙස ඉවසන්න වෙනවා. විශේෂයෙන් ඒ ආගන්තුක සත්කාර කරන හාමුදුරු කෙනෙක් ඉන්නවනම් ඉවසන්න වෙනවා. නැතුව බෑ කරන්න. ඒ මොකද අර පළවෙනියට ගහලත් බෑ. යවුව ගමන් එයා හිත රිදවගෙන යන්න යනවා. ඊට පස්සේ අර ආහන ප්‍රශ්න වලට උත්තර දීලා පොඩ්ඩක් බබා හරි හරි බබා කමක් නෑ බබා මෙහෙම කරුම් බබා කියලා පොඩ්ඩයි ඉතින් පොඩි මොකද්දෝ එකක් තියෙනවා. මොකද්දෝ එකක් තියෙනවා. ඒකෙත් එක්ක තමයි වැඩේ සිද්ධ වෙන්නේ. දැන් පහුගිය දවසේ කෙනෙක් ඇවිල්ලා ඉඳියා මම නම් හිතුවේ නෑ මේ මනුස්සයා එයි කියලා. නමුත් ආවා. ආවට පස්සේ දැන් බැලුවාම රිට්‍රීට් උත් නෑ. මේ විදිහේ මේ වැඩිය පරිසරෙත් පාළුයි. මේ මදිවට ආපු ගමන් ඔන්න භාවනාව පළවෙනි රාත්‍රියේම ඩීප් එන්ඩ් එකටම තල්ලු කළා. ඉතින් හුස්ම ගන්නත් බෑ. බොබ් බොක් ගාලා හුස්මත් ඉර වෙලා දඟලනවා වතුරේ එහෙ මෙහෙ දඟලනකොට ඉතින් විශේෂයෙන් වෙහෙසක් ගන්න වුණා. මොකද හේතුව මේ දැන් මේ මම අමාරුවේ දාපු ලෙඩක්නේ. ඒ මදිවට දැන් මේ කෙලින්ම ඩීප් එන්ඩ් එකටම තල්ලු කළානේ. ඉතින් පොඩ්ඩක් නිකන් දවසක් දවසක් ගානේ පොඩ්ඩක් කතා කරලා කතා කරලා එහෙම අනුග්‍රහයක් කරන්න උනා. නමුත් ඒ අනුග්‍රහයේ පාඩුවක් නැහැ. මොකද හේතුව අර වැඩේ ඒ දවස් කීපය සිද්ධ කරපු නිසා. එහෙම නැත්තම් ඒ කෙනා එක්ක අතහැරලා දාලා යනවා. එහෙම නැත්තම් මේ මට මේ පිස්සු ඇදුනා තමයි කියලා පැනලා හරි යනවා. ඉතින් එහෙම දෙයක් තියෙනවා. එතකොට ඒ විදිහේ අනුග්‍රහයක් කරන්න වෙනවා ආධුනික කෙනෙක්ට. පරණ කට්ටිය ඉන්නවනේ. පරණ කට්ටිය ආවට අපි ගණන් ගන්නෙත් නෑ, බලන්නෙත් නෑ, උන් ගණන් ගන්නෙත් නෑ අපිව. එහෙම තමයි ක්‍රමවේදෙ. ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලන්ගේ වැඩේ කර ගන්නවා. හිමිට ආයෝක අමුතුවෙන් කතා කරන්න දෙයක් මේ පෙන්නන්න දෙයක් නෑ. නමුත් අලුත් කෙනෙක් ආම අර විදියට ඉතින් ටිකක් වෙහෙසයි. වෙහෙසයි. මොකද හේතුව අර මුලින් මේක අඳුර ගන්න ටිකක් අමාරුයි. ඒ අඳුර ගැනීම කරන්න කල් යනවා. ඉතින් ඒ විදිහේ දෙයක් තියෙනවා. සාමාන්‍ය මේ අද කාලේ භාවනා කරන්න එන කෙනෙක් දිහා බැලුවහමත් එහෙම දෙයක් තියෙනවා. ඉතින් ඒක නිසා භාග්‍යතුන් වහන්සේ කියනවා වගේ මේ විදිහේ වෙහෙසක් අපිට උනත් දැනෙනවා. අපිට උනත් තේරුම් ගන්න බැරි නෑ. දැන් ඔය ප්‍රශ්න මේ වැඩසටහන් සංවිධානය කරන ප්‍රශ්න සාකච්ඡා කරන කට්ටිය උනත් කියනවා සයින්නද මේ ප්‍රශ්නේ මට තේරෙනවා මේක කියවුවහම බැනුම් අහන්න වෙන බව ලොකු හාමුදුරන්ගේ. මම මේක දැනගෙන කියන්නේ නමුත් කරන්න දෙයක් නැහැ ස්වාමීනාංශ. කරන්න දෙයක් නැහැ. මොකද හේතුව මේ 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 තාම තේරෙන්නේ නැහැ ආධුනික කෙනෙක්. ඉතින් ඒ වගේ කට්ටිය නිසා අපිට වෙහෙසක් ගන්න වෙනවා කියලා අර සංවිධායක කට්ටියම කියනවා සමහර වෙලාවට. ඒ කට්ටියම කියනවා මේ මේ දැනගෙන මේ විදිහ වෙහෙසක් ගන්න වෙනවා. මොකද හේතුව මේ කොහොම හරි මේක අල්ලගත්තොත් ඒකත් ලොකු දෙයක්නේ. කොහොම හරි මේක දැනගත්තොත් ඒකත් ලොකු දෙයක්නේ කියලා අන්න ඒ විදිහේ දෙයක් තියෙනවා. ඉතින් ඒක නිසා අන්න ඒ වෙහෙස පිළිබඳ පිටිවිලි නිතර නිතර වෙහෙස පිළිබඳව නෙමෙයි ඇත්තට මේ වෙහෙස ගැනීමට හේතු කාරණා වෙන පිටිවිලි මාතුල මහණෙනි නිතර නිතර තියෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඊට පස්සේ එහෙම කියලා තව පොඩි කතාවක් එතෙන්ට කියනවා. අද කාලේ ලෝකේ කට්ටියට හොඳ කතාවක්. මොකද්ද මේ කියනවා? මගේ මේ ක්‍රියාවෙන් තස තස තාවර තසතාවර ඔය කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන්නේ ඕක තමයි තසාවා තාවරාවා කියලා තියෙන්නේ. අර එන්නේ තසතාවර කියන යම් කෙනෙක් ඉන්නවද සත්ත්ව කෙනෙක් ඉන්නවද ඒ දෙගොල්ලොන්ටම අයහපතක් නොවේවා කියන අදහසක් මා තුළ තියෙනවා. අන්න ඒ විදිහේ තසතාවර කියන කිසිවෙක් මම නොපෙළවා කියන අදහසක් මා තුළ තියෙනවා. එතකොට ඔන්න ඔය කියන අදහස හරි වටින දෙයක්. ඔය කරණීයමෙත්ත සූත්‍රෙත් ඕක තියෙනවා තසාවා තාවරාවා කියලා. ඒක සඳහන් වෙනවා. නමුත් ඒ අදහස අද ලෝකේ බාර ගන්න සූදානම් අදහසක් නෙමෙයි. මොකද්ද මේ තසතාවර කියන්නේ? අපි හිතමු දැන් ඔන්න දැන් මෙහෙන් දකින්න තියෙන දර්ශනයක් බැලුවොත් ඔන්න ගැරන්ඩියෙක් ගෙම්බෙක්ව අල්ලගන්න. ගෙම්බව අල්ලන්නේ ඔය සාමාන්‍ය තඩි ගෙම්බෝ ඉන්නවනේ. ඔය කකුල් දෙකෙන් වගේ අල්ල ගන්නවා. අල්ලගත්තට පස්සේ ඉතින් අතාරින්නෙත් නැහැ. අරුත් ඉතින් පුළුවන් ධෛර්යයක් දානවා. අතපය ගන්නවා අතරපම් මාව අතරපම් කියලා නිකන් එන සද්දයක් දානවා. දැන් මම නෝකද අරු අතාරින්නේ නැහැ. ඉතින් එහෙම අල්ලගෙන ඉන්නවා. ඔහොම එකක් දැක්කහම දැන් අර ගෙම්බගේ ස්වභාවය ගත්තොත් මොකද? ගෙම්බා ඉන්නේ තැතිගෙන. ගෙම්බා ඉන්නේ තැතිගත් ස්වභාවයකින්. හරිද? එතකොට තස කියන්නේ තැතිගත්. තැතිගත් ස්වභාවයක් තමයි තියෙන්නේ. තාවර කියන්නේ මොකද්ද? තහවුරු. දැන් ගැරන්ඩිය තහවුරුයි. ගැරන්ඩිය දැන් දන්නවා දැන් මේක ඇල්ලුවා. ඇල්ලුවාට පස්සේ අතාරින්නේ නැහැ. ආයි දෙයක් නැහැ. හරි? ඕක තමයි වැඩේ. එතකොට ඔන්න ඔය තස තාවර කියන දෙගොල්ලන්ටම මේ විදිහේ නොපෙළෙන අදහසක් මා තුළ තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට සාමාන්‍ය අපි තස කට්ටියට නම් කරුණා මෛත්‍රිය පතුරවන්න කැමැති. නමුත් තාවර කට්ටියට මම කරුණා මෛත්‍රිය පතුරවන්න අද ලෝකේ සූදානම්ද කියන ප්‍රශ්නේ අන්න පොඩ්ඩක් අහලා බලන්න පුළුවන්. අහලා බලන්න පුළුවන්. අන්න ඒ වෙලාවට හික්මිය යුතු අදහස තමයි බුදුරජාණන් වහන්සේ මේ දෙන්නේ. බුදු කෙනෙක්ගේ හිතේ මේ තස තාවර කියලා වෙනසක් නැහැ. ඒ දෙදෙනාටම එක විදිහට මේ මේ මම කරුණා මෛත්‍රියක් පතුරවන්න මේ කිසිවෙකු මම නොපෙළෙනවා කිය නොපෙළ නොපෙළෙනවා කියන නොපෙළනවා කියන අදහස භාග්‍යතුන් වහන්සේගේ හිතේ තියෙනවා. දැන් ඔය පැවිදි වෙන්න ඇවිල්ලා මෙහෙ නැවතිලා ඉන්න මුල් කාලේ ඔය පණ්ඩු පලාස කියලා කිට්ටයක් අඳනවනේ අර සුදු ඇඳුමම නුඹුරු පාට කරලා තියෙනවනේ ටික දවසක්. ඔන්න ඔහොම ඉන්න කාලේ අර ආරණ්‍ය කිරෝලක මේ ඒ තියුණ පොඩි ස්ථානයක නැවතිලා ඉඳියා. එතකොට ඒ දවස්වල කොහෙන්දෝ ඇවිල්ලා හුස්පැටියෙක් මේ ඒක අම්මත් ඌ නැත කරලා ගිහිල්ලා යනවා. එහෙම එහෙමත් වෙනව නේද? එහෙමත් වෙනවා. එතකොට එහෙම එකෙක් ඉතින් ඌට කන්න දීලා පොඩ්ඩක් මේවා දීලා ඕමෝම ඔය ගිලන් හලක වගේ එකක තියාගෙන ඉඳී අර දර 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 තියෙන හරියක මේ ලිප්පත්තු කරන හරියක. ඉතින් ඕමෝම ඉඳලා ඉතින් කීප දෙනෙකුත් ඉඳී ඒ දවස්වල. අපි කීප දෙනෙක් ඔය සාගරාම්ගෘහේ මත ඉඳී. ඉතින් ඔය කට්ටිය ඉතින් ඉන්නවා. ඉන්නකොට ඉන්නකොට ඉතින් මේ කට්ටිය ලොකු වෙලා ආවා. ඇවිල්ලා දවසක් මහා විලාපයක් ඇහුණා. විලාපයක් ඇහිලා බලනකොට කබරේක් ඇවිල්ලා අල්ලගෙන දැන් අල්ලගෙන දැන් ඇල්ලු අල්ලගෙන ඉන්නට පස්සේ දැන් අර ආරකණේ අල්ලන් ඉන්නේ දැන් මෙච්චර මේ අතගත් අතපත ගාලා හදපු එක. ඉතින් අර අතහරින්නේ නැහැ. ඇල්ලුවා කියන්නේ අතහරින්නේ නැහැ අයි. ආයි කොටේ ගිනුත් ගැහුවා. අතහරින්නේ නැහැ. මූ කරන්නේ මොකද්ද? පස්සෙන් පස්සට ඇදගෙන 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 ගියා මහා විලාපෙකුත් එක්ක. මහා විලාපයක් ඒ බලලෙක්ගේ මරණීය විලාපයක් කියන එක අමුතු සද්දයක් ඇහෙන එක. කැලේ ඇතුළට ඇතුළට යනවා දැන් අර විලාපේ ටික 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 අර අඩු වැඩි වෙවි බොඳ වෙවි ඇතුළට යනවා. ඉතින් වැඩේ කියන්නේ නරක වෙලාවට මම විතරයි ඉඳියේ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඇල්ලුවාට පස්සේ කරන්න දෙයක් නැහැ. අර කොටේකින් ගැව්වන් නවත්තන්නේ නැහැ ඌ. මහා කබරේකේ මදිවට. ඉතින් මොකද කරන්නේ? ඉතින් මොකද කරන්නේ? එතන වසන්නවත් බැරි වගේ හැඟීමක් ආවා. එහෙම ආවා පැය ගානකට ආපහු පලාතකටවත් ගියේ නැහැ. මොකද හේතුව? හරි ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් අපේ හිත බාරගන්න සූදානම් නැහැ නේකට. ඒක බාරගන්න සූදානම් නැහැ. අර විලාපේ ඇහෙනකොට අර මර විලාපේ ඇහෙනකොට මේකව මරලා හරි කමක් නැහැ. මුව බේර ගන්න ඕනේ කියන අදහසක් අපි තුල මතුවෙලා එනවා. එතකොට ඒක සාමාන්‍ය ස්වභාවිකයි. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නල දෙනවා මේක පිටිපස්සේ තියෙන ඊට වැඩිය ගැඹුරු ධර්මතාවයක්. මොකද ඔය සත්තු දෙන්නම තමුන්ගේ යැපීම වෙනුවෙන් තමයි ඔය දඟලන්නේ. එතකොට එක්කෙනෙක් තස, එක්කෙනෙක් තැතිගත්, තව කෙනෙක් තහවුරුයි. නමුත් මේ දෙදෙනා පිළිබඳව නොපෙළෙනවා කියන අදහසක් මා තුළ තියෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. දැන් එතකොට අපි හිතුවොත් දැන් අද කාලේ නාසිසිස්ලා ගැන කතා කරන ලෝකයක්. මේ විදිහේ මට මේ විදිහේ නාසිසිස්ට් කෙනෙක් හම්බුණා. මේ නාසිස්ටික් ට්‍රේට්ස් තියෙනවා. ඒක නිසා මගේ ජීවිතය විනාශ වුණා. මේ බැඳගත්තන එක නිසා, කෙනා නිසා මගේ ජීවිතය විනාශ වුණා. මේ යාළුවෙක් නිසා මගේ ජීවිතය විනාශ වුණා කියලා ඔය විදිහට බ්ලේම් ගේම් එකක් තියෙන ලෝකයක් ලොකුවට කතා කරනවා එවිදි දේවල්. නමුත් ඔතන බැලුවොත් ඔය දෙදෙනාම එක්තරා විදිහක නිකං අනුකම්පා ලැබිය යුතු, නොපෙළිය යුතු දෙන්නෙක්. නමුත් අන්න අපි මේ තස කෙනාව, අර ඒකෙන් ඇබියුස් වෙච්ච කෙනාව, ඒකෙන් වෙහෙසට පත්වෙච්ච කෙනාව ආරක්ෂා කරද්දී අර වෙහෙසෝපු කෙනාට මුළු සමාජෙම පහර දෙන්න උත්සාහ ගන්නවා. පහර දෙන්න උත්සාහ ගන්නවා. ඒ විදිය දෙයක් අද කාලේ ලෝකේ තියෙනවා. එතකොට අද ලෝකේ හිතන්නේ මේ තස කෙනාට තමයි, තැතිගත් කෙනාට තමයි අර විදියට අනුකම්පා කළ යුතු, නොපෙළිය යුතු කියලා. තහවුරු කෙනාට මුකුත් අවුලක් නැහැ. දැන් ඔය ඇමරිකාවේ එහෙම මොකද්ද ඒගොල්ලන්ගේ තියෙනවනේ ගිනියාවේ, ගිනියාවේ පාවිච්චි පිළිබඳ යම්කිසි ඉඩකඩක්. ඒක පුදුම විදියට රකින්නවනේ කට්ටිය. ගිනියාවියක් පාවිච්චි කරන්න ඒ ඒ ඉඩ අහුරන්නේ නැහැ කියන අදහසින්. ඒවා නිකම් මේ ගිනියාවි නෙමෙයි, අර මැෂින් ගන් ජාති පවා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් බැලුවොත් ඔය කඩයක් වගේ ඔන්න මොකක් හරි හොරා හොරා ගන්න කෙනෙක් එනවා. නැත්තම් ගියක් ගියක් බිඳගෙන ඇතුළට ඇවිල්ලා පැහැර ගන්න කෙනෙක් එනවා. එතකොට මේ දොර බිඳිනකොට, මේ කඩේ ඇතුළට ඇවිල්ලා තුවක්කුවක් දික් කරනකොට, ඒ වගේ අවස්ථාවක අන්න ඒ තුවක්කුව අත අතේ තියාගෙන ඉන්න ඒ මංකොල්ල කන්නේ එන කෙනා තහවුරුයි. අර වටපිටාවේ පිරිස් තැතිගත්. නමුත් මේ පොඩ්ඩක් අහක බලනකන් ඉඳලා වෙන කෙනෙක් තුවක්කුවක් ඇදලා අරගෙන අර මනුස්සයාගේ ඔළුවටම වෙඩි තියනවා. අයි කකුලකට එහෙම වෙඩි තියන්නේ නැහැ, ඔළුවටම තමයි වෙඩි තියන්නේ. මොකද අර ගිනියාවේ ඉඩ දීලා තියෙනවානේ. ඊළඟට ඒ වගේ අවස්ථාවක පාවිච්චි කරාට නඩු වැටෙන්නෙත් නැහැනේ. මට නඩුත් නැහැ කියලා තියලා දානවා. තියලා දානවා. එහෙම එහෙම ලෞකික තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට අර අර මුලින් තහවුරු ඉන්දියකේනා අනන්තිමට තැතිගත් බවට පත් වෙනවා. අනන්තිමට බලනකොට ඒ කාගේ ගෙදර ළමයි 4-5 දෙනයි, උන්ට කන්න දෙන්න නැහැ, රැකියාව නැති වෙලා, ඔහොම ලොකු කතන්දරයක් ඉදින්. අදාළ නැහැ. අදාළ නැහැ. මොකද එයා තහවුරු. මම තැතිගත්. ඒකින්ද නීතියනොත් මට ආවරණය තියනවා කියන අදහස තියෙනවා. ඉතින් අමුතු ලෝකයක් ඒක. තව මොකක් හරි වැඩසටහනක ඉන්ටර්විව් එකක ඔය වගේ සිදුවීමක් පිළිබඳ වයසක මිනිස්සෙක්, අවුරුදු 75 විතර වයසක මිනිස්සෙක්, මෙයා මේ විස්තරේ කියනවා. විස්තරේ කියනවා මෙහෙම කෙල්ලෙකුයි කොල්ලෙකුයි මේ මගේ ගෙදෙට්ට පැන්නා. මම ගෙදෙට්ට පැන්නා. මේ මම මගේ තුවක්කුවත් අරගෙන මම ගියා. එතකොට කොල්ලා පැනලා දිව්වා, කෙල්ල වැටුණා. ඊට පස්සේ මම කෙල්ලට තුවක්කුව මෑනුවාම කෙල්ල කිව්වා, මම මට තියන්න එපා, වෙඩි තියන්න එපා, මම ගැබ්බරයි, මට දරුවේ ලැබෙන ඉන්නවා කියලා. මේ එහෙම කිව්වා මම. ඒ උනාට කොහොමත් වෙඩි තියලා දැම්මා. නානේ කියනවා හරි ලස්සනට. පුදුම 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 මේ achievement එකක් වගේ ප්‍රකාශ කරනවා. ඉතින් අර මෑම් කැමරාව මයික් එක අල්ලගෙන ඉන්න මනුස්සයාගේ මූණ නිකන් ඇකිලිලා ඇඹරිලා යනවා. මේ මොකද හේතුව මෙන්න වෙච්ච දේ. ඉතින් ඒ වගේ ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. මේ විදිහට මේ තහවුරු කෙනා කෙරෙහි අනුකම්පාවක් නැහැ. අර තැතිගත් කෙනාට අනුකම්පාවක් ලැබෙනවා. නමුත් මේ දෙදෙනාම නොපෙළෙනවා කියන අදහසක් අපි තුළ ඇති කරගන්න පුළුවන්. එතකොට තේරෙනවා මෙන්න මේ වැරදි දකිනවා, වැරදි කරනවා මිනිස්සු. නමුත් ඒවා පිටිපස්සේ ඊට වැඩිය ගැඹුරක් තියෙනවා. ගැඹුරක් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් මේ රිලා රැලේ වුණත් සැරම රිලව තමයි වැඩියම බය එකක්. ඌ තමයි වැඩියම බය එකක්. එකෙක් ඉන්නවා නම් බය මේ මේ සැර නැති එකෙක් අන්න ඌගෙන් පරිස්සම් වෙන්න ඕන. මොකද හේතුව අර බයම තමයි අර අර සැර විදිහට මතුවෙලා එන්නේ. ඒකට අපි මේ සැර දාන රිලව දිහා බලන්නේ කොහොමද? බලන්නේ මූට නම් අනුකම්පාවක් නෑ කියන අදහසින් ඉන්නේ. නමුත් ඌගේ පිටිපස්සේ තියෙන අර බිය. ඉතින් එන්නේ වගේ ජීවිතයක් තමයි ඔය අපි කාට කාටත් තියෙන්නේ. ඔය නිකන් පුම්බගෙන ලොකු කරගෙන දඟලගෙන තරහ අරගෙන ඉන්න කට්ටිය දිහා බැලුවොත් ඒගොල්ලෝ පිටිපස්සේ තියෙන ඊට වැඩිය බොහෝම නිකන් දුර්වල තත්ත. අන්න ඒක නිසා එන්නේ බැල්ම ගැන තමයි බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ. මේ බැලූ බැල්මට පෙනුනට හිතන්න එපා, මේ මිනිස්සු ජජ් කරන්න එපා. මොකද ඒක අර තහවුරු වගේ පෙනුනට සමහර විට තැතිගත ස්වභාව ඒ පුද්ගලයෝ පිටිපස්සේ තියෙනවා. තියෙනවා. ඒක තමයි දැනගත යුත්තේ. ඒක වටිනවා. අර කියනවා මොකද්ද? පෙරාරි එකකින් ඇවිල්ලා කෙනෙක් මේ බහිනවලු. බැස්සට පස්සේ අනේ එයාට ඉරිසියා කරන්න එපා. එයා මේ ඇටෙන්ෂන් සීකින්, එයා මේ කාගෙන් හරි මේ අවධානයක්, මේ දී අනුකම්පාවක් බලාපොරොත්තු වෙන කෙනෙක්. ඒක නිසා ඒ කාර් එක දැක්කහම ඉරිසියාව නෙමෙයි හදා ගන්න ඕනේ. අනේ අහිංසක මිනිස්සේ, මේ මිනිස්සයාට මං අනුකම්පා කරොත්, මේ මිනිස්සයාට පොඩි අවධානයක් දුන්නොත්, අන්න ඒ විදිහේ අදහසක් හිතට නගා ගන්න කියලා සඳහන් කරනවා. එතකොට ඔය කරන බිහේවිය ගොඩක් කරන දේවල් ගොඩක් පිටිපස්සේ අර විදිහට තසතහවුරු තසතාවර හුවමාරුව තියෙනවා. එතකොට අපි තසතාවර විදිහට ස්ථිරව ගත්තොත් ඒක අන්න නුසුදුසුයි. ඒ වෙනුවට හැම වෙලේම කළ යුත්තේ තමයි අන්න අර දෙපැත්තක් තියෙනවා කියන එක දැනගෙන ඉන්න ඕනේ. ඒ දැනගෙන ඉඳීම තුළ අපිට පුළුවනි මේ පක්ෂයක් නොගෙන ඉන්න. මේ දෙදෙනාවම නොපෙළන්න පුළුවන්. ඒ බැල්ම ඉතින් එච්චර ලෝකයේ අගය කරන බැල්මක් නෙමෙයි. මොන අපරාධේ වුණත් ඔහේ බලාගෙන ඉන්නවා. මොන දේ වුණත් ඔහේ බලාගෙන ඉන්නවා. එතකොට ඒක එච්චර හොඳ නෑනේ. කියනවනේ මේ අයුක්තියට එරෙහිව නැගී සිටින්න. මේ දේවල් වලට මේ මේ සටන් කරන්න. මේ දේවල් හටනෙන් තොරව ජයගන්න බෑ කියලා ඔය විදිහට ප්‍රකාශ කරන ලෝකයක් නේ. නමුත් මේ හොඳක් වුණත් නරකක් වුණත් මේ හොඳ නරක දිහා අර විදිහේ බැල්මක් පුරුදු කරන්න පුළුවන් නම් අන්න අපිට තේරෙනවා තස්ස කෙනා කොහොමද සුළු මොහොතකින් තාවර බවට පත් වෙන්නේ කියලා. ඊළඟට තාවර කෙනා කොහොමද සුළු මොහොතකින් තස බවට පත් වෙන්නේ කියලා. හරි විදිහට තැතිගත් කෙනා තහවුරු වෙනවා. තහවුරු කෙනා තැති ගන්නවා. ඉතින් ඒ විදිහේ ස්වභාවයක් මේ මිනිස්සු තුළ තියෙනවා. ඒක නිසා මෙන්න මේ දෙකෙන්ම මිදෙන්න කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ අපිට ලබා දෙන්නේ. ඒතකොට එක්තරා විදිහක මේ භාවනා නියෝගී කෙනෙක් තමුන් දිහා බැලුවොත් එයාට තේරෙනවා වේලාවකට හරිම තහවුරුයි. වේලාවකට තසයි. වේලාවකට තාවරයි, වේලාවකට තසයි. එහෙම නැත්නම් වේලාවකට තහවුරු, වේලාවකට තැතිගත්. දෙකෙන් එකක් ස්ථිර වෙන්නේ නැහැ. ඒක හරිම අමුතු කතන්දරයක්. එතකොට හිතෙනවා මේ මොකද්ද මේ ගිහිලි ඉතුරු වෙන්නේ කියලා. මොකක් හරි ඉතුරු වුණොත් නේ අවුල තියෙන්නේ. අනේ එතන අවුල. එතකොට බුදුරජාණන් වහන්සේ උනත් වෙලාවකට බොහෝම නිකන් ආශ්චර්යයක් පේනවා. තව වෙලාවකට මේ මිනිස්සුන්ගේ නිකන් බැනුම් අහන තත්වයට පවා ඒ වගේ දේවල් වලට පවා මුහුණ දීලා තියෙනවා. එතකොට ඔය දෙකටම සමහිත පවත්වනවා කියන අදහස බුදුරජාණන් වහන්සේ තුල තියෙන්නේ. අනේ ඒ වගේ ස්වභාවයක් අපිට අපි තුලත් දකින්න පුළුවන්. හැම වෙලේම තහවුරු වෙලා ඉන්නෙත් නැහැ. හැම වෙලේම තැතිගත් ස්වභාවයකින් ඉන්නෙත් නැහැ. ඒ වෙනුවට තේරෙනවා විටක බොහොම තහවුරුයි, විටක තැතිගත්. භාවනාව පිළිබඳත් ඒ වගේ තමයි. විටක බොහොම විශ්වාසයෙන් කටයුතු කරන පව්වදාට ඇවිල්ලා අයියෝ භාවනාව ඔක්කොම ඉවරයි ස්වාමීන් වහන්සේ කරපු භාවනාවක් නැහැ. බිංදුව 0 ඉඳලා තමයි මට පටන් ගන්න වෙන්නේ කියලා කියනවා. වෙන්නේ කියලා කියනවා. ඒකත් ඇයි කියලා කිව්වොත් ආපහු පවදාට ඇවිල්ලා කියනවා දැන් සුපිරි. ඊයේ මං කිව්වේ ගිල්ලා අස් කර ගන්නවා. මම ඒ 0 කිව්වේ 0 කියන අදහසින් නෙමෙයි. අර නිකන් ලොකු ඉලක්කම අග තියෙන බිංදුව වගේ අදහසින් කියලා. ඔන්න අර කියපු වචනේ පවා වෙනස් කරනවා. එතකොට මෙන්න මේ විදිහේ ප්‍රකාශ අහනකොට අපිට පුළුවන් ද මේ කෙරේ උපේක්ෂා වෙන්න. ආ වේලාවකට තහවුරුයි. වේලාවකට තස. වේලාවකට තැතිගත්. ඒ විදිහේ ස්වභාවයක් තියෙනවා. ඒ තැතිගත් තහවුරු දෙපැත්ත අතර හුවමාරුවක් වැඩි වැඩියෙන් වෙන්න පටන් ගන්නවා. ඒක තමයි භාවනා යෝගී කෙනෙක්ට දකින්න තියෙන්නේ. මේ භාවනාවක් කියලා මොකක් හරි ඉතුරු වුණා නම්, ප්‍රතිපදාවක් කියලා මොකක් හරි ඉතුරු වුණා නම්, ෂුවර් එකට වැරදිලා. එහෙම නැත්නම් මෙහෙම කිව්වොත් සිහියක් කියලා මොකක් හරි දෙයක් ඉතුරු වුණා නම් ඒත් වැරදිලා. මුලින් නම් ඇත්තටම ඉතුරු කර ගන්න උත්සාහ කරනවා අපි. නමුත් පහුපහුව වෙනකොට තේරෙනවා එහෙම ඉතුරු වෙන්නේත් නැහැ. අන්න ඒ විදිහේ තහවුරු වෙන ස්වභාවිකුත් ඇතිගත් ස්වභාවිකුත් අතර නිතර නිතර හෝමාරුවක් අපිට අපි තුලින් දකින්න පුළුවන්. බයිපෝල තමයි එක පැත්තකින්. බයිපෝල තමයි. කමක් නැහැ. අන්න ඒ යන ක්‍රියාවලියට යන්න දීලා පොඩ්ඩක් නැවත නැවත භාවනාවක් ප්‍රතිපදාවක් වඩනා බැල්මකින් බලාගෙන ඉන්න කටයුතු කරන්න තමයි තියෙන්නේ. අන්න එතකොට තේරෙන මේ තස කියලා ගන්නෙත් නැහැ, තාවර කියලා ගන්නෙත් නැහැ. ඒ ඒ බැල්ම තමන් තුළ දියුණු වෙනවා නම් බාහිර ලෝකේ වුණත් තස තාවර කියලා බෙදීමක් අපි ඇති කරගන්න එකක් නැහැ. අද ලෝකේ තියෙන ප්‍රධානම ට්‍රැප් එකක් තමයි මොකද්ද මේ තස කට්ටිය, තැතිගත් කට්ටියට අනුකම්පා කිරීමත්, තාවර තහවුරු කට්ටියට ද්වේෂ කිරීමත්. නමුත් ওই දෙකම නැතුව කල්ගේ වෙනවා කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ මෙතන ඉදිරිපත් කරන්නේ. ඔන්න එතකොට පළවෙනි කරුණ පිළිබඳ ওই විදිහේ ටිකක් පැහැදිලි කරනවා. ඊට පස්සේ කියනවා මෙහෙම දෙයක්. තථාගත තෙමේ මේ උතුම් වූ විවේකයේ ඇලුනේ, උතුම් වූ විවේකයේ නිතර විඳිමින් කල්ගෙවනවා. මහණෙනි, එසේ කල්ගෙවපු මගේ හිතේ කෙලෙස් නැතුව ගියා. මේ අකුසල් නැතුව ගියා, ප්‍රහීණ වෙලා ගියා. අන්නේ උතුම් විවේකය මට මේ විදිහට මේ අකුසල් කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා උපකාර වුණා කියලා අන්න බුදුරජාණන් වහන්සේ දෙවනි කරුණකුත් කියනවා. ඊට පස්සේ ඔන්න ඊළඟට පැහැදිලි කරනවා මේක අපේ ජීවිතේට ලං කරගන්න ආකාරය. ලං කරගන්න ආකාරය පිළිබඳ පළවෙනි කරුණ විදිහට කියන්නේ උඹලත් මේ විදිහට මේ සත්තු කෙරෙහි හිතානුකම්පාවකින් කරුණා මෛත්‍රී විහරණයකින් කටයුතු කරපල්ලා. අව්‍යාපාදේ ඇලිලා කටයුතු කරපල්ලා කියලා කියන්නේ. එතකොට අර තස තාවර කියන දෙගොල්ලොන්ටම කරුණා මෛත්‍රිය පතුරනවා කියන එක ලේසි පහසු වැඩකුත් නෙමෙයි එක්තරා විදිහක. නමුත් එහෙම හික්මීමක් ඇති කරගන්න කියලා තමයි කියන්නේ. මේ මොකද්ද මේ කියන හික්මීම? අර හොඳ කරන්න යන්නෙත් නෑ. හොඳ කරන්න ගියාමත් වැඩි අවුල්නේ. දැන් අපි හිතමු මෙහෙම එකක්. දැන් පහුගිය දවසක ස්වාමීන් වහන්සේ කෙනෙක්ට කතා කරා ඒ ස්ථානික වැඩක් පිළිබඳ. එතන මේ ස්වාමීන් වහන්සේ කියනවා පුදුම කරදරයක් නේ මේක කියලා කිව්වා. මම ගෝස වහින්නස අපි කරදර කරාට කමන්නේ නැහැ, කරදර ගන්න එපා. මොකද හේතුව කරදර ගන්න ගියොත් ඔබ වහන්සේ ඔය ස්ථානාධිපති කෙනෙක් විදියට අඩු වයසෙන් මැරෙන්න ඉඩ තියෙනවා. ඇයි එන්නෙම කරදරනේ? එහෙම ස්ථානෙක ඉන්නකොට එන්නෙම කරදර. නැත්නම් එක එක්කෙනා ඇවිල්ලා කරදරමයි කරන්නේ. හැබැයි කරදර කරාට කමක් නැහැ, කරදර ආවට කමක් නැහැ, කරදර ගන්න එපා. අන්න ඒක තමයි කමටහන. එතකොට අපි හිතුවොත් අපි හිතනවා නම් මේ කට්ටියට හොඳ කරන්න ගියාම ඒ හොඳ කිරීම තුළ ඒ කෙනාට වෙන අවැඩ කොච්චරද කියලා අපි හොඳ නොකර ඉන්නවා. අපි ඒ අවැඩේ ප්‍රමාණය දන්නවා නම් ඔන්න දෙමාපියොන්ට තේරෙනවා. සාමාන්‍ය 18ක් වගේ වෙනකොට තේරෙනවා මූට මම හොඳ කරා වැඩි. දැන් මූ ඔක්කොම තාමත් මගෙන්ම යැපෙනවා. උයාගෙන කන්න තේරෙන්නේ නැහැ, රෙද්දක් හොදගන්නෙත් නැහැ. ඔක්කොම තාමත් යැපෙනවා. එතකොට හිතෙන්නේ මොකද්ද මේ හරිද මේ දැන් කොල්ල තියෙන වැඩි? හොඳනම් තමයි කරන්න ගියේ. ඇයි මූනේ තියාගෙන හැදුවා මම දුක් දුන්නේ නැහැ කියලා කියනවා. නමුත් මොකද්ද මේ කරලා තියෙන්නේ? ඊට වැඩි දුකකට ඉඩකඩක් කපලා තියෙනවා, හදලා තියෙනවා. මේක තමයි වැරද්ද. අන්න මොකද උනේ? හොඳෙන් තමයි ඒක උනේ. හොඳෙන් තමයි ඒක උනේ. ඒ වෙනුවට මේ හොඳ කරන්න ගියාම තමයි ලෙඩේ තියෙන්නේ. හට්ටියේ කමටහන් සුද්ධ කරන්න ගියොත් අවුල්. එතකොට හට් ඇටැක් එකක්. ගෝලය හදන්න ගියොත් අවුල්. ස්ථාන පාලනය කරන්න ගියොත් අවුල්. හට් ඇටැක් එකක් අඩු වයසෙන් මැරෙන්න වෙනවා. අර්සස් රෝග එනවා. ඔක තමයි වැඩේ. ඒක නිසා අන්න කමටහන් සුද්ධ කරනවා. කාර්ද මේ නිකම්ම වගේම කමටහන මමම සුද්ධ කරනවා වගේ මොනවදෝ කියනවා. අදාළ කෙනෙක් ඇහෙයි. ඇහෙන්නේ නැති කට්ටියට කොහොමත් ඇහෙන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැනේ. අසන්නේ අහන්න සුදුසු අහන්න මානසිකත්වයක් තියෙන කෙනාට ඇහෙනවා, නැති කෙනාට නෑ. අර විදිහට මගේ ස්වභාවයෙන් ඉන්නවා. මගේ ස්වභාවයෙන් ඉන්නවා වටපිටාවේ කට්ටිය ඒකට මනාපනම් පිරිසක් ගොනු වෙයි. අමනාපනම් යන්නේ අය. ජනේ උනවත්තලත් බෑනි. ජනේ උණ්ඩත් කියන්න ඕනේ හරි මචං. මොකද මචං කරන්නේ මචං. ඉතින් එහෙම තමයි මචං කියලා. මොකද්දෝ මචං එකක් කියලා හදන තුනි කයින් තමයි තියෙන්නේ. එහෙම තමයි කරන්න වෙන්නේ. මොකද හේතුව නවත්තන්න ගියානේ ලෙඩක්. ඊළඟ පාර ඔකයිනේ ඔබ වහන්සේ කියපු ඉඳ තමයි මම නැවතුනේ. දැන් බලන්න මට වෙච්ච දෙයක් කියලා. ඔන්න එනවා ඊට පස්සේ මේ දරුව වඩාගෙන උපන්නේට අසං කරන්න කියලා. ඒක තමයි වැඩේ. ඒක නිසා සාමාන්‍ය අර නිකන් කමටහනක් සුද්ධ කරනවා නිකන් මගේ කමටහනක් සුද්ධ කරනවා වගේ සුද්ධ කරනවා. දැන් මගේ ස්වභාවයෙන් ඉන්නවා. ඒකට මන අපේවුන් ඉතුරු වෙනවා නැතිවුන් යනවා. අන්න ඒ විදිහේ ක්‍රමවේදයක් තමයි මේ තස තාවර කියන දෙපැත්තටම සමහිතක් කියන එක. අන්න ඒ විදිහේ ක්‍රමවේදයක්. එතකොට අර විදිහේ ප්‍රශ්න විසඳන්න, දරුවන්ට හොඳ කරන්න, එහෙම නැත්නම් මේ ගෝලය හදන්න, කමඨාන් සුද්ධ කරන්න යන කට්ටිය ගොඩක් වෙලාවට අර්සස් රෝග හදාගෙන, හાર્ට් ඇටැක් හදාගෙන තමයි නතර වෙන්නේ. ඒ විදිහේ නිකන් අමුතු කතන්දරයක් මේක පිටිපස්සේ තියෙනවා. උත්ප්‍රාසයක් තියෙනවා. ඉතින් ඒ උත්ප්‍රාසය පිළිබඳ අදහසක් තමයි මට මේක දිහා බැලුවාම වැඩි වැඩියෙන් මතුවලා එන්නේ. මොකද හොඳ කරන්න ගියා. අර ඒකනේ ඇලන් වොට්ස් කියන්නේ. Road to hell is paved with good intentions. මේ අපායට යන පාර ටයිල් කරලා තියෙන්නේ මොනවද? Good intentions වලින්. හොඳ කරන්න ගිහිල්ලා. හොඳ කරන්න ගිහිල්ලා දෙමාපියන්ටත් එන්නේ ඒක තමයි. අන්තිමට බලනකොට තේරෙනවා. අර එන අපේක්ෂා භංගත්වයක් මතු වෙනවා. අරුන් අර අවුරුදු 18 20 වෙනකොට මෙච්චර කරලා තාමත් මට ගැලවීමක් නැහැ. මෙච්චර කරලා අන්තිමට මූ ඊට වැඩිය දුකක කරදරයක වැටුණා. මොකද උනේ? අර හොඳ කරන්න ගියානේ. හොඳ කරන්න ගියා. ඒ පැවිද්දොන්ටත් ඒ හොඳ ට්‍රැප් එකක් තමයි ඕක. මොකද හේතුව මේ අමුතු මොකද්දෝ එකක් රඟ දක්වාගෙන ඉන්නවා. රඟපෑමක නිරත වෙනවා. මේ අකුසල් කරන්න හොඳ නෑ. මේවා වැරදි. මේ විදියට කල් ගෙවන්න ඕනේ කියලා හාමුදුරුවෝත් දන්නේ නැති බණක් කියාගෙන ඉන්නවා. කියාගෙන ඉන්නවා. අන්තිමට නිවනක් තියා ළඟින්වත් ගන්ධසාරේවත් දැනිලා නෑ. ඇයි ඒ හේතුව? අන්න අර මේ අනික් කට්ටියව හදන්න කියන්නේ නෑ. එහෙම හදන්නේ ඇවිල්ලා කොහොමදත් තමුන්ගේ ප්‍රകൃතියෙන් ඉන්න, තමුන්ගේ ප්‍රകൃතියෙන් ඉන්න පුළුවන් නම් ඒක නිවනට ළඟයි. ඒක මහා අසුචි ගඳ ගහන ගන්ධස්සාරයක් වෙන්න පුළුවන්. කමක් නෑ. කමක් නෑ. ඒක කමක් නෑ. හැබැයි අර නිකන් බොරුවට ඇඳගෙන නිකන් ඔය හස්ත මුද්‍රා දාගෙන ඒ විදිහේ කතන්දර කියාගෙන ඉන්න කට්ටිය ඉන්නව නේද? අන්තිමට රෙද්දේ තමයි රෙවෙන්නේ. මොකද හේතුව අර සලුපිලි ඔක්කොම ගැලවිලා වැටෙනවනේ දවසක. ඔය ඒකනේ. ඔය මේ අද කාලේ, මේ නූතන කාලේ, ඔය ස්මාර්ට්ෆෝන් තියෙන කාලේ ඔය භික්ෂුන් වහන්සේලාටත් වෙලා තියෙන එක තමයි. මොකද දැන් වැඩි වැඩියෙන් මිනිස්සුන්ට පේන්න පටන් ගන්නවා මේ බොරුවක් කරලා තියෙන. පද්ධතියටම වදින්නේ. එතකොට පද්ධතියටම වදින්නේ. පද්ධතියම කඩාන වැටෙන්නේ. අන්තිමට මේ ළමා අපචාර කොල්ලන්ගේ පසපැත්තවල් මහන්න වෙන ගානට, ඉස්පිරිතාලේ යන ගානට, ඒවා ඔය වගේ ඒවා තමයි ආරංචි වෙන්නේ වැඩි වැඩි. ඉතින් මිනිස්සුන්ට තේරෙනවා මේ හාමුදුරන්ට නොතේරෙන බණන්නේ මෙච්චර කල් කියලා තියෙන. ඒ මොකද අර ඇඳගත්තා. ඇඳගත්තා. අන්න අර ඒ සලුපිලි පළඳෝගෙන මොකද්දෝ රඟපෑමක නිරත වෙලා. රඟපෑමක නිරත වෙලා තමුන්ට නිවනක් නැහැ. තමුන්ට අර කියපු බණේ තමුන්ට අදාළ නැහැ. ඒ ලෝකෙක අර තමන්ගේ ප්‍රകൃතියෙන් ඉන්න පුළුවන් නම් ඒ ප්‍රകൃතිය ගොඩක් නිවනට ළඟයි. නිවනට ළඟයි. අන්නේ විදිහේ ප්‍රകൃතියකින්, අන්නේ විදිහ ස්වභාවිකින් කල් ගෙවන්න කියන අදහස තමයි මට පේන්නේ. මම දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ කැමති වෙයිද කියලා මේ කියන කතාවට. නමුත් මට පේන්නේ මේ විදිහට. මොකද නැතුව මේක කරන්න බෑ. නිකං මේ තමන්ටත් නැති බණක් කියලා වැඩකුත් නැහැ. මේක නිසා අන්න හොඳ ක්‍රමවේදේ තමයි මෙන්න මේ තමුන්ගේ ප්‍රകൃතියෙන්, තමුන්ගේ ස්වභාවයෙන් කල් ගෙවනවා. ඒ කල් ගෙවනකොට අන්න මොකද වෙන්නේ? තස තාවර කියන දෙපක්ෂෙටම යහපත්. බාහිර ලෝකේ ගන්නවා නම් තස තාවර කියන දෙපක්ෂෙටම යහපත්. අර හික්මෙනේ නෑ තහවුරු අර නපුරු අර ස්වභාව තියෙන කට්ටිය වුණත් පරිවර්තනය වෙන්නේ අමුතු විදිහට. එතකොට ඒගොල්ලන්ටත් අතහැරලා දාලා හරියන්නේ නැහනේ. අතහැරලා දාලා හරියන්නේ නැහැ. අතහරින් නැතුව ඉන්න ක්‍රමවේදේ තමයි ඌ ගැන ගණන් ගන්න නැතුව ඉන්න ඕනේ. ඌට උත්තේ ඌට ගෑව එක ගැන වෛර කරන්න යන්නෙත් නෑ, මෛත්‍රී කරුණාව විශේෂයෙන් පතුරවන්න යන්නෙත් නෑ. ඉන්න දෙනවා, ඉන්න දෙනවා. ඒ ඉන්න දීම තුළ තමයි තියෙන්නේ. දැන් ගොඩ දෙනෙක් ඔය සතිපාසල වැඩ කටයුතු ඔය මේවැ මොන මොනවා හරිවල එල්ලිලා ඉන්නවා. එල්ලිලා කරන්නේ මොනවද කියලා ගත්තොත් ඇඟේ ලේ වතුර එනවා තමයි සමහර ලාට කරන්නේ. නමුත් කමක් නෑ, ඔහේ ඉඳපු දෙන්කෝ. මොකද ඒක කඩලා බිඳලා දැම්මොත් ඒක ගිහිල්ලා වැටෙන්නේ ඊට වැඩිය අපායකට. ඒක නිසා කමක් නෑ, මම කමක් නෑ කියලා තමයි කියන්න වෙන්නේ. එතකොට දවසක ඇත්තටම පරිවර්තනයක් වෙලා තියෙනවා, පරිවර්තනයක් වෙලා තියෙනවා. එහෙම කවදාවත් හික්මෙන එකක් නෑ, කවදාවත් හරියන එකක් නෑ කියලා හිතපු මිනිස්සු පවා පරිවර්තනය වෙනවා, වෙන්නේ කාලෙත් එක්ක. ඒ දැනතර තේරෙන්නේ නෑ සමහර විට මෙහෙම පරිවර්තනයකට මම ලක්ුණා කියලා. නමුත් අන්න අර 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 විවෘතත්වය තමයි තියෙන්නේ එතන, ඒ විවෘතව කටයුතු කිරීම තුළ. ඉතින් ඔන්න ඔය විදිහ අදහසක් තමයි මේ පළවෙනි කරුණ පිළිබඳ මතුවෙලා එන්නේ. ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ දෙවනි කරුණ පිළිබඳ, මං මේ විදිහට උතුම් වූ විවේකයේ ඇලිලා ඉන්නවා. ඒ ඇලීම තුළින් මට ඉස්සර මේ උතුම් වූ විවේකයේ හේතු කොටගෙන මා තුළ තියුණ අකුසල් මේ විදිහේ කෙලෙස් දුරු වෙලා ගියා. ඒකින්ද උඹලත් මේ විදිහට උතුම් වූ විවේකයේ ඇලිලා ඉඳපල්ලා. එතකොට කියනවා මේ කොහොමද ඉන්නේ මේ අකුසල් කිම, කුමක් ප්‍රහීනද කුමක් දුරු වීද? මෙන්න මේ කියන අදහසින් මේ උතුම් වූ විවේකයක ඇලිලා ඉන්නවා. එහෙම ඉන්නකොට අන්න ඔබලාගේ අකුසල් මේ විදියට දුරු වෙලා ප්‍රහීන වෙලා යයි කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී ලබා දෙන්නේ. කියන්නේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේ උතුම් වූ විවේකයේ හේතු කොටගෙන බුදුරජාණන් වහන්සේ තුල තියුණ ඒ බුද්ධත්වයේ ලබන අවස්ථාවේදී ඒ අකුසල් ඒ කෙලෙස් දුරු වෙලා ගියා. ඒක දුරු වුණේ මේක හේතුවෙන්. ඒක නිසා අන්න මහණෙනි උඹලත් මේ විදියට උතුම් වූ විවේකයක ඇලිලා ඉඳපල්ලා මේ කෙලෙස් දුරු කරන අදහසින්. මේ කොමක් ප්‍රහීන වුණාද, මොනවද කෙලෙස්, මොනවද ඉතුරු වෙලා තියෙන්නේ කියන අදහසින්, ඒවා දැක දකිනා දන්නා අදහසින් කටයුතු කරනවා. ඒ ඉන්නකොට ඉන්නකොට අන්න උඹලටත් යම්කිසි දවසක මේ විදියට මේ උතුම් වූ විවේකයේ හේතු කොටගෙන කෙලෙස් මේ විදියට දුරු කරන්න පුළුවන්, මේවෙන් මිදෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ අන්න දෙවනි කරුණත් මේ අහගෙන ඉන්න පිරිසට ගලපනවා. එන්නේ ඒ ගැළපීමත් වැදගත්. එතකොට මේ උතුම් වූ විවේකය කිව්වහම කෙනෙක් හිතනවා මේ අර බද්දේක රත්ත සූත්‍රයේ තියෙන්නේ, මේ නිකන් මේ පිරිසෙන් ඈත් වෙලා ඉඳියාම හරි, කතා නොකර ඉඳියාම හරි, මේ වනාන්තරයකට ගිහිලි ඉඳියාම හරි, ඔන්න ඔය විදිහේ අමුතු අදහසක් ගොඩ දෙනෙක් දරා ගන්නවා. ඒකත් එක්තරා ආකාරයකට සාධාරණයි. දැන් රිට්‍රීට් එකක වුණත් මේ ගෙවල් දොරවල් වලින් වෙන් වෙලා මේ විදිහට ඇවිල්ලා කතා බහ අඩු කළා, ඒ කරන උත්සාහය සාධාරණයි. නමුත් මේ උතුම් විවේකයක් ගැන කියන්නේ බද්ද ඒක රත්ත උතුම් වූ විවේකයේ ඇලුණු කියන අදහස තියෙන. එතකොට ඒ උතුම් වූ විවේකය කියන එක අර කී භෞතිකව වෙන්වීමට වැඩිය ටිකක් එහාට ගියපු දෙයක්. ඒකයි අපි කියන්නේ අර මාත් එක්ක මම තනි වෙලා ඉන්නවා. මාත් එක්ක මම තනි වෙලා ඉන්නවා. අර විදියට හිත තුළ මොන මොනවාදෝ දේවල් ටිකක් යනවා. නමුත් ඒ ටිකත් එක්ක අයිඩෙන්ටිෆයි කරන්න නැතුව ඉන්නවා. මේක දිහා අවදිව දකිමින් ඉන්නවා මේ ක්‍රියාවලිය. තොටි හිතවිලි යනවා, වටපිටාවේ සද්ද ඇහෙනවා, මොන මොනවා හරි දේවල් ටිකක් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් දුක් ගන්න නැතුව ඉන්නවා කියන, ඒක පිළිබඳ ඒක මගේ කරගන්න නැතුව ඉන්නවා කියන බැල්ම තමයි මේ කියන්නේ. අන්න ඒ බැල්ම තමයි අපිට වැදගත්. දැන් අර පහුගිය කාලෙක මයින්ඩ්ෆුල්නස් පිළිබඳ මයින්ඩ්ෆුල්නස් විකුණන එක්කෙනෙක්. එයා කියනවා මේ නිස්සාරණ වනයේට ඇවිල්ලා පොය දවසක ස්පීකර් ගණනාවක් ඇහෙන්න පටන් ගත්තා ගමෙන්. එතර මං කල්පනා කරා යකෝ මේ නිස්සාරණ වනෙත් නෑනේ විවේකයක් කියලා. මට පුදුම තරහ ද්වේෂයක් තමයි ඇති වුනේ කියලා කියනවා. කියනවා ඊට පස්සේ මම මේ ලොකු සායනාසයට ගිහිල්ලා මේක චෝදනාවක් විදිහට ඉදිරිපත් කරා. එතකොට ලොකු සායනාසය කිව්වයි සද්ද ඇවිල්ලා ඔයාට කරදර කරනවද, ඔයා ගිහිල්ලා සද්ද වලට කරදර කරනවද කියලා. ඒක මගේ කමට හන සුද්ද, ඔන්න මොකක් උපකාර වුණා හාමුදුරනේ කියලා ඔන්න දැන් එන්න ලොකු කතන්දරයක්. ඒකත් දැන් විකුණන්න තමයි ලෑස්තිය. ඒකත් දැන් විකුණනවා. දැන් මේ සිදුවීමත් විකුණනවා. හරි විකුණනවා. ඉතින් ඔවුන් විකුණන කතාවක් කිව්වා. මගෙත් කට හොඳ නැහැනේ. මම පැනලා කිව්වා මේ ඒ පීකර වලට ගෙවන්නේ අපි කිව්වා. කමට අසුද්ධ කරන පීකර වලට. අර ඕඩියන්ස් එකේ කට්ටියත් හැක හැක ගාලා හිනා වුණා. එහෙම නැතු ඉතින් බෑ කරන්න. මේ වෙළඳ භාණ්ඩ වලට අපි කැමති නැහැ. එහෙම මුදල් උපය ගන්නවට අපි කැමති නැහැ. මොකක් හරි දානවා බාල්දියක් පෙරලනවාම තමයි. අඩුම ගානේ ගූ බාල්දියක් හරි කාගෙන ඵලයන් උඹ සල්ලි වාගෙන යනවා නම් කියලා තමයි කියන්නේ. ඒක තමයි වැඩේ. එහෙම නැතු කරන්න දෙන්නේ නැහැ. මොකද විකුණගෙන කාලා ලේබඩ යනවා. ඒකයි වෙන්නේ. වෙන දෙයක් වෙන්නේ නැහැ. ඉතින් එහෙව් ස්වභාවයක් තියෙනවා. අපි හිතනවා මේ සද්ද නැති වෙන්න ඕනේ. මේ පීකර වලින් තමයි මට බැරි භාවනා කරන්න කියලා. නමුත් මේ පීකරෙත් එක්ක පීකරේ මගේ කරගෙනනේ. ඒකනේ අවුල තියෙන්නේ. මේ කොහෙදෝ යන සද්ද. මේ ගමේ මේ ආරන්නෙත් නෙමෙයි. නමුත් ඒක මගේ කරගෙනනේ. ඉතින් අන්න ඒක තමයි වැඩේ. ඒ වෙනුවට මේවා මගේ නොකරගෙන ඉන්නවා කියන සරල බැල්ම තමයි මේ කියන්නේ. එතකොට පහුගිය දවසක කෙනෙක් කියනවා එයා හරිම නිකන් කලබල චරිතයක් ප්‍රතිපදාවක් පිළිබඳ දන්නේවත් නැති චරිතයක්. ඒ විදිහ කෙනෙක් අන්න මේ වැරදිලා වගේ කොහොම හරි භවනා කළා. මේ විදිහට මේ වතුරට තල්ලු කළා. උස්ම ඉර වෙලා දවස් දෙක තුනක් කොහොම හරි ගත කළා කියනවා සයින්හාස. මම මේ ජීවිතේ මගේ යූ ටර්න් එකක් ගැහුවාගේ මම සම්පූර්ණ පරිවර්තනය වුණා. මේ ඕනම ක්‍රවුඩ් එකක මම ඉස්සරහට බ්ලිස්ෆුල් සොලිටරි ක්‍රීචර් කෙනෙක්. මොන ක්‍රවුඩ් එකේ ඉඳියත් මම ඉස්සරහට මේ විදියට පවිවේකය බීපු තනි වුණු සත්වෙක්. අර ක්‍රවුඩ් එකේ, මේ ක්‍රවුඩ් එකේ මේ කියන්නේ එහෙම නැත්නම් එයාපෝට් එකක මේ ඉන්නේ. හැබැයි පවිවේකේ බීලා තියෙනවා තනි වෙච්ච සත්වෙක්. අර ආබස්තර දෙවියෝරු ගැන කියන්නේ අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මම මහණෙනි හරියට නිකන් ආබස්තර දෙවි කෙනෙක් වගේ. ආබස්තර දෙවි කෙනෙක් වගේ මට එහෙම නිකන් ඔය කෑම වේලක් මිස් කරලා, දාන වේලක් මිස් කරලා එහෙම මාව අවුල් කරන්න බෑ. මේ මාර්යා කතන්දරයකත් එක්ක කියන්නේ දවල් දානේ දෙන එක වළක්වලා මාර්යා අහනවා ලැබුණාද පින්දපාත ලැබුණාද කියලා. එතකොට මේ මාර්යා ඒ කරපු ප්‍රකාශයත් එක්ක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මම මේ ආබස්සර දෙවි කෙනෙක් වගේ මේ මේ පීතියම ආහාරය කරගෙන මේ විවේකයේම ආහාරය කරගෙන ඉන්න කෙනෙක්. එතකොට මට මේ ආහාර වේලක් මග ඇරලා මාර්යෝ උඹට දනවන්න පුළුවන්ද මට කියලා අහනවා. එතකොට එන්නේ එක තමයි මේ කියන්නේ අර විදිහට බ්ලිස්ෆුල් සොලිටරි ක්‍රීචර් කෙනෙක්. මේ විදිහට අර ආබස්සර දෙවි කෙනෙක් වගේ පීතියම විවේකයේම ආහාර කරගෙන ඉන්න පුද්ගලයෙක්. අර විදිහට විවේකයේ ඇලුණු උතුම් වූ නිකම් විවේකයක නෙමෙයි, අර ලෝක සම්මත විවේකයේ නෙමෙයි, උතුම් වූ විවේකයේ ඇලුණ කෙනෙක්. ඒ උතුම් වූ විවේකයේ ඇලෙන ක්‍රමවේදය තමයි අන්න අර දේවල් මගේ කරගන්න ඇති බැල්මක් මේත නැත තුල තියෙනවා. සද්ද සද්ද විදියට යාතුලින් නික්මිලා යනවා. හිතවිලි හිතවිලි විදියට යාතුලින් නික්මිලා යනවා. සද්ද මගේ කරගන්නේ නැහැ, හිතවිලි මගේ කරගන්නේ නැහැ. අන්න ඒ විවේකය තමයි උතුම් වූ විවේකය. එහෙම නැති විවේක ඔක්කොම ලාමකයි. දැන් සාමාන්‍යයෙන් මේ අවුරුද්ද අන්තිම කාලේ ට්‍රිප් ගිහිල්ලත් කට්ටි විවේක ගන්නවනේ. එහෙමත් විවේක ගන්නවනේ. නමුත් ඒක ලාමක විවේකයක්. ඒක පැය කිහිපයයි රඳන්නේ. ආපහු 2024 පටන් ගත්තාම අන්න අර පරණ පුරුදු වෙහෙසම මතුවලා එනවා. පරණ පුරුදු වෙහෙසම මතුවලා එනවා. මොකද ස්ථිර විසඳුමක් නෙමෙයිනේ. ස්ථිර විසඳුමක් නෙමෙයි. ඒ වෙනුවට අන්න මොකද්ද ක්‍රමවේදේ? අන්න අර උතුම් වූ විවේකයේ ඇලෙනවා. මම මාත් එක්ක තනි වෙනවා. ඒ තනිකම අගය කරනවා. ඒක තවදුරටත් එතකොට තනිකමක් වෙන්නේ නැහැ. අර ලොන්ලිනස් කියවහම නිකන් නෙගටිව් පැත්තක් එන්නේ. නිකන් අයියෝ පාළුයි. පාළුයි. පාළුයි තනිකම තියෙන්නේ. නිකන් පාළුව දෙවනත් කරන උඹ නාඩංගු වල ලේනෝ කියන්නේ. අන්න ඒ වගේ කතන්දරයක් තමයි තියෙන්නේ. නමුත් ලොන්නස් කිව්වොත් ඇලෝන්නස් කිව්වොත් අන්න මේ පවිවේකයේ පැත්තට බරයි. ඒ ඇලෝන්නස් කියන එක ශක්තියක් අගය කිරීමක් විදිහට තමයි සලකන්නේ. අන්න ඒ පැත්ත තමයි මේ කියන්නේ. එතකොට මේ විදිහේ මාත් එක්ක මම තනි වෙලා ඉන්නවා. වටපිටාවේ මිනිස්සු ඉන්න පුළුවන්. සමහර විට ටීවී එකක් ඉස්සරහා වාඩි වෙලා ඉන්නේ. නමුත් ඉන්නේ අර අන්න අර විදිහේ පවිවේකය අගය කරමින්. පවිවේකය අගය කරමින් ඒක පිළිබඳ තමයි එතනත්ගේ අවධානය. ඔන්න ඔය කී ශිල්පය අපිට දියුණු කරගන්න පුළුවන් නම් 2023 කොච්චර අමාරු වුණත් 2024 ඊට වැඩිය කෙල වුණත් බය වෙන්න දෙයක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ. මොකද හේතුව අන්නේ යා යාත් එක්ක තනි වෙලා ඉන්න මේ ලෝකේ දැන් නිකන් තුන්වෙනි ලෝක යුද්ධයක් 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 කියන ගානට ගිහිල්ලා තියෙනවානේ. ඒ ගානට ගිහිල්ලා තියෙනවා. හයි මේ පාරේ ඉතුරු වෙන්නේත් නැහැ වුණොත්. හරි. නමුත් අන්න ඔය මොන ලෝකෙ කොයි විදියට ගිනි ගත්තත් අර මාත් එක්ක මම තනි වෙන්න පුරුදුණා. ඒ මනුස්සයට ඒ දේවල් දනවන්න බෑ. දනවන්න බෑ. හරි නිකන් අර වෝල්ටියගේ කතන්දරයක තියෙන්නේ. අර විදියට ලෝකෙ පුරා ඇවිදපු මිනිහෙක් ඇමති කෙනෙක් ඒ මනුස්සයා කියනවා මේ මම මේ යුද්ධ දැකලා තියෙනවා යුද්ධදී ඝාතන දැකලා තියෙනවා මේ රජවරු දැකලා තියෙනවා සිටවරු දැකලා තියෙනවා ඒගොල්ලන්ගේ සැප සම්පත් දැකලා තියෙනවා මේ විදියට මුළු ලෝකෙම ඇවිදපු ලෝකෙම දැනගත්ත මනුස්සෙක්. ඉතින් එයා ටර්කි වල ඉන්න කාලේ මොකක් හරි කුමන්ත්‍රණයක් වෙලා මේ ඇමතියා පලා යනවා ජීවිත බයෙන් තම පිරිසකුත් එක්ක. පලා යනකොට ගැමි ගැමියෙක් හම්බ වෙනවා. අද කාලේ ලංකාවේ වුණත් නැතුවා නෙවෙයි ඒ වගේ ගැමියෝ. එතකොට මේ ගැමියා බොහොම සුහදව මේ වෙහෙසට පත් වෙච්ච පිරිස පිළි අරගෙන ඒගල්ලන්ට ආගන්තුක සත්කාර කරනවා. ලංකාවේ ක්‍රමයට කියනවා නම් කුරුම්බ ගෙඩියක් කඩලා කපලා දෙනවා. ඒක ටර්කි වල ක්‍රමයට කියනවා නම් මොකද්ද වත්තෙන් දෙලුම් කඩලා ජූස් හදලා දෙනවා. මේක තමයි දෙන්නේ තම මොනවද ටිකකුත් එක්ක. ඉතින් ඒ දුන්නාම තේරෙනවා මේ මනුස්සයා ඉන්නවනේ මට වැඩි විවේකයකින්. මේ මනුස්සයා ඉන්නවනේ මට වැඩි විවේකයකින් කියලා අහනවා ප්‍රශ්නයක් අහනවා මේ දන්නවද මේ රටේ මෙහෙම කුමන්ත්‍රණයක් වෙලා තියෙනවා. මේ රටේ බල හුවමාරුවක් යනවා කියලා දන්නවද ඔබ ඔබට බය නැද්ද ඒක පිළිබඳ කියලා අහනවා. උතර මේ මනුස්සයා කියනවා මම නම් දන්නේ නැහැ මගේ මේ අක්කර 20ක විතර ඉඩමක් තියෙනවා. මගේ අවධානය තියෙන්නේ එතන. මගේ අවධානය තියෙන්නේ එතන මම ওই රටේ ලෝකේ වෙනේවා දන්නේ නැහැ මම නගරේට මේ ටික කඩලා යවන බව නම් මම දන්නවා. මම දන්නවා. ඒක තමයි මගේ දැනීම. කියලා ප්‍රකාශ කරනවා. කරාට පස්සේ අර මනුස්සය කල්පනා කරනවා මෙච්චර මේ ලෝකේ කරක් ගහපු මෙච්චර දේවල් ලං කරගත්ත මගේ තුල නැති සැනසීමක් මෙන්න මේ අහිංසක ගැමියා තුල තියෙනවා. ඒක කොහොමද උනේ? අන්න එයා තමුත් එක්ක තමුන් තනි වෙලා ඉන්න ශිල්පේ ඉගෙන ගත්තා. රටේ ලෝකේ වල ලෙඩ දාගත්තේ නැහැ. ඒ වෙනුවට අන්න තමුන්ගේ විවේකය හදාගත්තා. අන්න කියනවා cultivate your own garden. You must cultivate your own garden. ඔබ ඔබේ වත්ත අස්වැදිය යුතුයි. ඒක තමයි කමටහන. මොකද්ද මේ කියන්නේ? අන්න අර විදියට මාත් එක්ක මම තනි වෙලා ඉන්න ශිල්පේ ඒ හැකියාව දියුණු කරගත්තොත් අර විදියේ පවිවේක සුවේක ඇලුනොත් අන්න 24 මීට වැඩිය දේවල් ආවත් බය වෙන දෙයක් නැහැ. අනේ කියන ශිල්පේ අපි අපිත් දිනු කරගන්න බලමු. එන්න එතකොට මේකී අවුරුද්ද ඉතින් සුබ වෙන්න ඉඩ තියෙනවා. සුබ වෙනවා. අනේ මේ විදිහේ බැල්මකින් අද දවසේ මේ ධර්ම දේශනාව අවසන් කරමු.
සාදු සාදු සාදු. එහෙමනම් එම ධර්ම දේශනාව අපට අදත් අපහට දේශනා කරපු ධම්මකුසල ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ සියලු මාධ්‍යාත්මික බලාපොරොත්තු යාකරම ඉෂ්ට සිද්ධ වේවා. මේ කුසලානු කුසලයෙන් ඒ ආධ්‍යාත්මික බලාපොරොත්තු සියලු ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව මේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් හෝ කමඨහනක් සම්බන්ධයෙන් උන්වහන්සේට ප්‍රශ්නක් ඉදිරිපත්
කරනවා. අපි ඉවර කරමු ඉවර කරමු.
හොඳයි ස්වාමීන් වහන්ස. එහෙමනම් අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ වන්දනා කිරීමට.
අවසරයි ස්වාමීන් වහන්ස. ඕකාසු වන්දාමි බන්ති
සුඛී හොන්තු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයන් කමතමේ බන්ති
කමාමි කමිතබ්බං
ඕකාස කමාමි බන්ති
සුඛී හොන්තු
සාදු සාදු ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු
තတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු අභිවාදන සීලස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දම් පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං සාදු සාදු
දුක්පත්තේ හැම දිනාටම තෙරුවන් සරණයි.